මේ ශරීරයේ පඨවි ධාතුව ඇත නේද? ඊළඟට
පඨවි ධාතුව නාම රූප හේතුව නිසා හටගත් හේින්ද මහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි.
පඨවි ධාතුව නාම රූප නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි. අනිත්‍යයි නෑ, අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා. එතකොට ඔන්න මෙනෙහි කරන්න කියනවා, ශරීරයේ පඨවි ධාතුව තියෙනවා. පඨවි ධාතුව නාම රූපෙන් හටගත්තා. ඒක වෙනස් වෙනවා. ඒ නිසා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. යගේ අනිත් ධාතු ටිකටත් කියලා ඇති නේද?
පඨවි ධාතුව මම නොවේමි, මගේ නොවේමි, මගේ ආත්මය නොවේමි.
පඨවි ධාතුව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා මෙනෙහි කරා. ආපෝ තේජෝ වායෝ හතරටම ඒ විදිහට මෙනෙහි කරනවා නේද? කොහොමද මෙනෙහි කරන්නේ? මගේ ශරීරයේ පඨවි ධාතුව තියෙනවා. ඒක නාම රූපෙන් හටගත් හේින්ද වහා වෙනස් වෙන හේින්ද අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි. ඒ පඨවි ධාතුව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඊළඟට මේ ශරීරයේ ආපෝ ධාතුව තියෙනවා. ආපෝ ධාතුව නාම රූපයෙන් හටගත් හේින්ද
ආපෝ ධාතුව හේතු නිසා හටගත්
ආපෝ ධාතුව හේතු නිසා හටගත් හේින්ද වහා වෙනස් වෙන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ ආපෝ ධාතුව මම නොවේමි, මගේ නොවේ, මගේ ආත්මය නෙවෙයි. ළඟට මේ ශරීරයේ තේජෝ ධාතුව ඇත. ඒ තේජෝ ධාතුව නාම රූපයෙන් හේතුන් නිසා හටගත් හේින්ද මහා වෙනස් වේ යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ තේජෝ ධාතුව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නෙවෙයි. ළඟට මේ ශරීරයේ වායෝ ධාතුව ඇත.
වායෝ ධාතුව හේතු නිසා හටගත් හේින්ද
වායෝ ධාතුව හේතු නිසා හටගත් හේින්ද
මහා
වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ වායෝ ධාතුව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය. ඊළඟට ඇස
හේතුන් නිසා හටගත් හේින්ද මහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි. ඇස මම නොවේමි, මගේ නොවේ, මගේ ආත්මය නොවේ.
ඇස හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය. ඊළඟට
ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේින්ද මහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ.
ඇසට පෙනෙන රූප ඇස ගැන මෙනෙහි කළා. ඊළඟට ඇසට පෙනෙන රූප ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය. ඊළඟට
ඇසේ පහළවන සිත හේතුන් නිසා හටගත් හේින්ද මහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ පහළවන සිත මම නොවේ,
මගේ නොවේ,
මගේ ආත්මය.
ඇසේ පහළ වෙන හිත. ඔකට අපි විඥාණය කියලා කියනවා නේද? ඒ ගැනත් හිතනවා. ඒක හේතුන් නිසා හටගන්නවා. මහා වෙනස් වෙනවා. ඒ නිසා අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි. ඒ සිත මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය. ඇසයි රූපයයි
සිතයි එක්වීම හේතුන් නිසා හටගත් හේින්ද මහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ රූපයයි සිතයි එක්වීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය.
ඒ කියන්නේ පස්සේ කියන එක. ඇසයි රූපයයි සිතයි එකතු වීම. හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වන හේින්ද අනිත්‍යයි 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 ඒ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය මෙන්න විතරක් තාවමනා
ඇසයි රූපයයි ඇස තුළ ඇතිවන සිතයි සිත්ීම නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි
ඒ පස්සේ නිසා ඇති වෙන විඳීම වේදනාව කියන්නේ හේතුන් නිසා හට ගන්න හේින්ද වහා වෙනස් වෙන හේින්ද අනිත්‍ය 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 ඒ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය
දුකින් දේ හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි 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 ඇතින් හඳුනාගත් රූපය මම නොවේ මගේ නොවේ මගේ
ආත්මය නොවේ. ඒ විඳින දේ හඳුනා ගැනීම ගැනත් ඒ විදියට මෙනෙහි කරනවා. හේතුන්ගෙන් හට ගන්නවා වහා වෙනස් වෙනවා අනිත්‍ය 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 ඒ මම නෙවේ මගේ නෙවේ මගේ ආත්මය. ඉතින්
හඳුනාගත් රූපයට අනුව වේදනා ඇතිවීම
චේතන
ඇතිවීම හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි 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 හඳුනාගත් රූපයට අනුව වේදනා ඇතිවීම
චේතනා
ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ
ඒ දැනගත්තු රූපයට අනුව චේතනා හිතේ තියෙන අදහස් ඒවත් හේතුන්ගෙන් හටගන්නවා වහා වෙනස් වෙනවා අය නිසා අනිත්‍යයි 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 ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය ස්පර්ශය නිසා හටගත් එහෙමත් හිතන්න පුළුවන්
රූපයේ කෙරෙහි ආසා ඇතිවීම හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි 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 රූපයේ කෙරෙහි ආසා ඇතිවීම මම නොවේ මගේ ආත්මය
ඔව් ඒ සඳහා ඇතිවන ආශාව නැත්නම් තණ්හාව කියලා ගන්න පුළුවන් ඒකත් ඒ විදිහටම
මේ සියරම ඒවට ඒ විදිහට ගන්නත් ආශය
ඊළඟට කනටත් ඒ විදිහටම හිතනවා නාසයට දිවට කයට
සිත
දැන් ඔය විදර්ශනයක් කරන විදිහක් නේද දැන් ඔන්න කවුරු හරි කියනවා මෙන්න මේ විදිහට විදර්ශනය කරන්න. දැන් තමන් හිතන්න ඕන මේ විදිහට කළොත් ඒක හරිද? අවබෝධයක් ලැබෙයිද? මේක අපේ ආර්ය මාර්ගයේ වැඩෙයිද? ලෝකෝත්තර මාර්ගයේ වැඩෙයිද? මොකද හිතන්නේ? නෑ. නැත්තං ඇයි කියලාත් කියන්න. අවබෝධයෙන් තොරව කියවුවට හරියන්නේ නැහැ. දැන් අවබෝධයෙන් ඇතුව ඔය හිතන්නේ බාහිර දේවල් ගැන. නේද? ආයේ ඒ කියා දීපු එක තේරුම් ගත්තා නම් ඔන්න ඔය අවබෝධය එන්න ඕන. බාහිර ශරීරයක් තියෙනවා ඒකේ තියෙන පටවි මෙන්න මේ වගේ. නේද? ශරීරයක් කියලා දෙයක් තියෙනවා. තියෙන ශරීරේ අපිට පේනවා නේද? එළියේ තියෙනවා. Tamange එක වුණත් දකින්න පුළුවන්. ඈ? එතකොට ඒ තියෙනවා කියලා හිතන ශරීරේ පටවිය තියෙනවා ඒ පටවිය මෙහෙමයි ඒ ශරීරයේ ආපෝ තියෙනවා ඒක මෙහෙමයි නේද ඒ ශරීරයේ තමනාද තේජෝ තියෙනවා වායෝ තියෙනවා ඒවා හේතුන් නිසා හටගන්නවා, වහා වෙනස් වෙනවා. ඒ නිසා අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි. ඒවා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය. දැන් ඔතන මොකක් හරි අඩුවක් තියනවාද? ලෝකෙට අයිති කියලා පිළි අරගෙනයි දැන් ඔය මෙනෙහි කරන්නේ. නේද? දැන් ශරීරයේ බාර අරගෙන ඉවර වෙලා තමයි ඒකේ තියෙන ඒවා ගැන හිතන්නේ. පිළි අරන් ඉවරයි. දැන් වතුරට එබෙන බල්ලෙක් ඉන්නවා කියලා හිතනවනේ. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. නේද? එතකොට ඒ බල්ලා බාරගත්තා නම් ඒ ලෝකෙට අයිති බල්ලෙක් ඉන්නවා. නේද? දැන් එතකොට ඒ බල්ලාගේ පඨවි ධාතුව කාගේද මේ? වතුරේ ඉන්න බල්ලාගේ පඨවි ධාතුව. ඒක මොනවද කියන්නේ? හේතු නිසා හටගත්තා, වහා වෙනස් වෙන සුළුයි. ඒ නිසා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ ධාතුව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. දැන් ඒක තියනවා කියලා පිළි අරගෙන ඒක හේතුන්ගෙන් හටගත්තා, වෙනස් වෙනවා, අනිත්‍යයි. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය. නේද? දැන් පේනවාද එතන මොකද්ද අඩුවක් තියෙනවා කියලා? ඈ? ඕ මිරිංගුව. දැන් මිරිංගුවට දෙයක් තියෙනවා. දැන් මිරිංගුව පේනවා, වතුර තියෙනවා කියලා හිතාගෙන ඒ වතුරේ තියෙන පඨවි ධාතුව හේතුන් නිසා හටගත්තා, ඒක වෙනස් වෙනවා, වහා වෙනස් වෙනවා. ඒ නිසා ඒක අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි කියලා හිතනවා.
බාහිර ලෝකේ අල්ලගෙන වගේ තමයි ඒක කරන්නේ කියන්නේ.
ඔව්. එහෙම හිතුවොත් ඒක ලෝකෙට අයිති භාවනාවක්ද නැද්ද? ලෝකෙට අයිති. ලෝකෝත්තර වෙයිද එහෙම කරලා? ලෝකේ ඉක්මවා දකින දැක්මක් වෙයිද? ඔව් කරලා තියෙන හින්දා තමයි අහන්නේ මේ.
ඒකේ ඒ වගේ යනකොට යනකොට ඉතින්
මොකද
වෙන්නේ? ස්වභාවයක් එනවා මොනවා හරි.
සියලු
වැඩක් නැති දෙයක් වගේ.
ඔව්. පඨවි ධාතුවක් තියෙනවා, ඒක වැඩන්නේ. එහෙම සිතුවිල්ලක් නම් එයි. පඨවි ධාතුවක් තියෙන එක වැඩන්නේ. ඒක මම කියලා කියන්නේ.
ගන්න බෑ. මම කියන්නේ මේ අනිත්‍ය වෙනස් වෙනවා කියන
සිතුවිල්ල. ඔව්.
ඒක දිගටම යන්නේ ඉතින් හදාගෙන
ඉන්නේ. ඔව්, ඉස්සෙල්ලා හදා ගන්නවා. පඨවි ධාතුව කියලා දෙයක් හදා ගන්නවා. ඊළඟට ඒක අනිත්‍ය අනිත්‍ය. ඒක වැඩන්නේ. ඒක මම නෙවෙයි වගේ. තිබුණාට ඒක වෙනස් වෙනවා. දැන් හිතන්න අර වතුරට එබෙන බල්ලා බල්ලෙක් පේනවා. ඔය බල්ලා සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ. ඒ බල්ලාගේ තියෙන පඨවි ධාතුව වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඒ නිසා ඒ මම නෙමෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය. එහෙම හිතන්න පුළුවන්. හිතනකොට ඌට එන අවබෝධය මොකද්ද? මොකක් හරි දැක්මක් එනවනේ දැන් භාවනාව කරනකොට. මොකක්ද එන දැක්ම? අල්ලගන්න හොඳ නැහැ. වතුරේ බල්ලෙක් ඉන්නවා, ඌව අල්ලගන්න හොඳ නැහැ. එහෙම සිතුවිල්ලක් එනවා. ඒකද හරි අවබෝධය?
යන්න ඕනේ කියලා
හිතේ දුක් වෙනවා. ගත්ත වැරදි අවබෝධේ කඩා ගන්න තව මොනවා හරි කරා.
මැරෙයි
කියලා.
මේක කරගන්න මැරෙයි
කියලා හිතනවා. ඒක කරගන්න කලින් මැරෙයි.
මැරෙයි කියලා හිතනවා.
එහෙම තමයි. ඉතින් අපි දැන් කෙලවරක් නොවන දෙයක් කරලා අපේ ඉනවා. මේක නිවේනේ කෙලවර. බාහිරෙන් ලෝකේ හොයන්න ගිහිල්ලා ඉතින් මේක නෙමෙයි නිවන් මාර්ගය. ඊට කලින් අපි මැරෙයිද කියලාත් හිතනවා. එහෙම හිතනවා නම් හොඳයි. ආ සමහරුන්ට එහෙම හිතෙන්නේ නැහැ. ආ දැන් අවබෝධය ගත්තා. දැන් නම් මැරුණට කමක් නැහැ කියලා හිතනවා.
නිවන්
අවබෝධුණා කියලා හිතනවා. ඔව්. එහෙම වුණොත් ඒක ලොකු මුලාවක් නේද?
එතකොට ඒක ධර්මයේ අවබෝධය
ගන්න. ඔව් දැන් ඕක කරලා හිතනවා ආ මං හොඳ විදර්ශනා අවබෝධයක් ලැබුවායි කියලා. මාන්නේ නෝ. මාන්නේ. මාන්නේ අපේ. මාන්නේ කියන්නේ කෙලෙස්. මං විතර අනිත් අය විදර්ශනා වඩලා නැහැ. මට විතරයි මේවා අවබෝධ වෙලා තියෙන්නේ. මමත් හිතෙන්න පුළුවන්. මාන්නේ. දැන් බලන්න ඕක කියවපු පළියට ඕකේ වැරද්දකුත් නැහැ. ඈ? අදහසක් තියෙනවා. හොඳ විදර්ශනා භාවනාවක් කියලා තමයි හිතෙන්නේ. දැන් ඔන්න ඔතෙන්දි තමයි ඒ සම්මා දිට්ඨිය කියන එක තේරුම් ගන්න තියෙන්නේ. ඕක වඩලා සම්මා දිට්ඨිය ඇති වෙයිද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙයිද? ඇති වෙනව නම් වැඩුවට කමක්
නැහැ.
දැන් සම්මා දිට්ඨිය කියන්නේ ලෝකෙන් මිදෙන පැත්ත. ලෝකෙට අයිති දෙයක් තේරුම් ගන්නව නෙවෙයි. නේද? හැබැයි ওই භාවනාව වැරදිත් නැහැ. වැරදි නැත්තේ සම්මා දිට්ඨිය තියෙන කෙනාට. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙන කෙනාටත් ওই භාවනාවම කරන්න පුළුවන්. එයා ලබන අවබෝධයේ ඕක නිකං කෙනෙක් කරන අවබෝධයට වඩා වෙනස්. එයා මාර්ගඵල ලබනවා. කියෝගෙන කියෝගෙන ගියාට ඒ අවබෝධය එන්නේ නැහැ. සම්මා දිට්ඨිය තියෙනවා නම් අර කතා නෙමෙයි කියන්නේ. ලෝකෙට අයිති දෙයක් ගැන කතා කියන්නේ නැහැ සම්මා දිට්ඨිය තිබුණා නම්. එළියේ තියෙන ශරීරයක මේවා තියෙනවා. මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. ඊළඟට ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා. මනසක් තියෙනවා. ඒවට අහු වෙන රූප තියෙනවා, සද්ද තියෙනවා, ගන්ධ සුවඳ, රස, ස්පර්ශ, හිතට අරමුණ වෙන ධම්ම. ඒ නිසා හටගන්න සිතක් නැත්තම් විඥානයක් තියෙනවා. ඔය තුනේ එකතුව ස්පර්ශය. ඒ නිසා ඇති වෙන වේදන විඳීමක් තියෙනවා, වේදනාවක්. ඒ නිසා හඳුනා ගන්නවා. සඤ්ඤාව. ඒ ගැන හිතනවා චේතන.
ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙන්න ආයතනයේ සමුදේ ඇති වෙන්න ඕනේ. ඒ නිසා මේක නුවණින් දැකීමෙන් සුඛවලක් වෙනව නේද?
නුවණින් දකින්න ඕන මෙන්න මේ අවබෝධය ගන්න ඕන කියලා දැක්මක් තියෙන කෙනා. කියන්නේ මේ දේ මොකද්ද? දැන් ආයතනේ නම් ආයතන කියන්නේ මොකද්ද? ආයතන සමුදේ මොකද්ද? Nirodhe මොකද්ද? මාර්ගේ මොකද්ද කියලා අවබෝධයක් තියෙන කෙනාට අවක හරි. එහෙම නැත්නම් ශරීරය කියන්නේ මොකද්ද? ඒකේ සමුදය මොකද්ද?
හට ගැනීම.
නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එහෙම අවබෝධයක් තියාගෙන ඕක කළොත් ඔය ඉස්සෙල්ලා කිව්වට වඩා වෙනස් තේරුමක් එන්නේ. ඉස්සෙල්ලා කියපු දේ දැන් ලෝකෙට අයිති දෙයක් තියෙනවා. වතුරේ බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලගේ පටවිය මෙහෙමයි. ඒ බල්ලගේ ආපෝ ගතිය මෙහෙමයි. ඕකනේ කිව්වේ. එතකොට වතුරේ බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියට වැටිලා. නේද? කියන්නේ මෝහයේ ඉඳන් මුලාවේ ඉඳගෙනයි ඒක ගැන මෙනෙහි කරන්නේ. මේ මුලාව නැති වෙන විදිහටද වෙනෙහි කරන්නේ එතකොට? ඔය ඉතින් එළියේ ශරීරයක් තියෙනවා.
ශරීරය තියෙන්නේ කොහොමද? ශරීරය හැදෙන්නේ කොහොමද? ඒවා තේරුම් ගන්න.
අවබෝධ වෙයි. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා ඈ කෙස්ලොම් නියදත් අර වයින් මේ වයින් හැදිලා තියෙනවා. ඈ දැන් බල්ලා හැදුන හැටි හොයනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙනවා. දැන් එයිද බල්ලා ගැන අවබෝධයක්? වතුරේ බල්ලෙක් ඉන්නවා. ඕකනේ මුලින්ම හිතන්නේ. නේද? වතුරට එබෙන බල්ලා හිතනවා වතුරේ බල්ලෙක් ඉන්නවා. දැන් ඒ බල්ලා ගැන අවබෝධය ගන්න හිතනවා මේ බල්ලාගේ පටවිය තියෙනවා, ආපෝ තියෙනවා, තේජෝ තියෙනවා, වායෝ තියෙනවා, ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා, මනසක් තියෙනවා. ඒවට අහුවෙන රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ රස ඔහොම තියෙනවා. ඒ නිසා හටගන්න හිතක් තියෙනවා, අරව මේවා තියෙනවා. දැන් ඔය කියන ඒවා තියෙනවද වතුරේ ඉන්න
බල්ලගේ?
ඒ ඔහොම මෙනෙහි කරලා අවබෝධයක් එයිද? අවතන් තමයි වරද්දගත්තු එක. අපි හිතනවා එහෙම කරාම අවබෝධ වෙයි කියලා. අවබෝධ වුණොත් තමයි පුදුමේ. ඇයි එතන ඉන්න බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරගෙන උගේ තියෙනවයි කියලා හිතන ඇහැ කනනාසය අරව මේවා ගැන මෙනෙහි කරනවා. දැන් තියෙනවා කියන දෘෂ්ටියේ ඉඳන් නේද ඔක කරන්නේ? දැන් ඒ දෘෂ්ටියම නේද වැරදි? තියෙනවා කියලා හිතාගෙන ඒ තියෙන ටික හැදුනේ මෙහෙමයි, ඕක මෙහෙමයි, ඕක වෙනස් වෙලා යනවා, ඕක අනිත්‍යයි, ඕ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි. මෙනෙහි කරගෙන හරි. ඉතින් තමන්ගේ ශරීරය කිව්වත් ඔව් ඒකත් හොඳයි. දැන් ඔය එළියේ තියෙන දේ නෙමෙයි තමන්ගේ ශරීරය. දැන් තමන්ගේ ශරීරය තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඔන්න හොයන්. දැන් අපි හොයන්න ඕන ශරීරය මොකද්ද? ශරීරයේ සමුදය මොකද්ද? තමන්ට ශරීරයක් තියෙනවා කියලා කොහොමද දැනගත්තේ? එළියේදී අපි යමතක් කරමුකෝ. මට මේ වගේ ශරීරයක් තියෙනවා කියලා දන්නවද? දන්නවද නැද්ද? දන්නේ නැහැ. ඇයි එහෙම? උදේ මූණ හේදුවේ නෑ වේ එහෙම නෑ. ඇයි දන්නේ නැහැනේ ශරීරයක් තියෙනවා? ඇඳුම් ඇඳේ නැහැ. මොකුත් කලේ නැහැ. ඈ? කෑවේ එහෙම නැහැ, තේබිව්වේ නැහැ. ශරීරයට දුන්නේ නැහැ මොකවත්.
ඒක
බලන එක නෙමෙයි මං ඇහුවේ, ක්‍රියා කරන හැටි. දැන් ශරීරයක් තියනවද නැද්ද? ශරීරයක් නැත්තම් වෙන භාවනාවක් කරන්න වෙනවා. ඒක ඉස්සෙල්ලා ඒකට බෙහෙත් දෙන්න ඕන. ශරීරයක් තියනවද නැද්ද? තමන්ට ශරීරයක් තියනවද නැද්ද? නැත්තම් කොහොමද ওই භාවනාව කරන්නේ? හිත හිත ගැන මං ඇහුවේ නෑ. මං ඇහුවේ ශරීරයක් තියනවද නැද්ද? අයින් කරන්න නම් තියෙන්නේ පැයි තියනවද නැද්ද කියලා මේ අහන්නේ. නැත්තම් මොනවද අයින් කරන්නේ? තියෙනවා නේද? නැත්තම් කියන කාට හරි මගේ ෆොටෝ එකක් කරන් දෙන්න කියලා බලන්න අරගෙන ෆොටෝ එකව තියෙනවද කියලා. නෑ නැත්තම් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න. අර ආ ඕ අර දෙවි කෙනෙක් වගේ පේන්නේ නැද්ද කියලා. ඈ ඈ ඒක තමයි කියන්නේ. මොකද්ද ශරීරයක් නැද්ද? ශරීරය නැත්තම් ඒ බස් එකේ ටිකට් ගන්න එහෙම එපා. ශරීරයක් නැහැ. ඔය ලෝකවල නෙමෙයි මේ ඉන්නේ. මං අහන්නේ දැන් ඉන්න ලෝකේ, මනුස්ස ලෝකේ ගැන. දැන් ශරීරයක් නැත්නම් ඔය කොලේ විසි කරලා දාන්න, ඔය භාවනාව කරන්න බෑ. ශරීරය ගැන නෙමෙයි කරන්නේ. තියෙනවා. තියෙනවා නම් එතන ඉඳන් හොයන්න ඕන. ශරීරයක් තියෙනවා. දැනට තියෙන අවබෝධය අනුව ශරීරයක් තියෙනවා. නේද? දැනට තියෙනවා. ආ මැරෙනකන් තියෙනවා. කවද්ද ඔක ඇති උනේ? ඉපදිච්ච දවස. මේ ශරීරය ඇති උනේ ඉපදිච්ච දවසේ. කවදා ඉඳන් තියනවද? මැරෙන දවස වෙනකන් තියෙයි නේද? මැරුණාට පස්සෙත් පුච්චලා දානකන් තියෙයි නැත්තම් පොල්ලා දානකන්. මේ ශරීරය නේද? එහෙම ශරීරයක් තියෙනවා. එහෙම නැහැ කියලා හිතනවද නැහැ කියලා? ඒක තමයි ඒකේ තියෙන පටවිය. මේ ශරීරයේ තියෙන පටවිය. නැත්තම් මේකේ තියෙන ආපෝ ගතිය, මේකේ තියෙන තේජෝ ගතිය, මේකේ තියෙන වායෝ ගතිය. මේ ශරීරයේ තියෙන ඇහැ නේද? මේ ශරීරයේ තියෙන කන, මේ ශරීරයේ තියෙන ඇහැට අරමුණු වෙන රූපය, ඒ නිසා හැදෙන හිත. ඔව නැද්ද? තියෙන. ඔව් එහෙමත් හිතන්න පුළුවන්. ඉතින් මව කුසේ පිලිසිඳ ගත්ත දවසේ ඉඳන් තියෙනවා. එහෙම දැනුමක් නේද දැන් තියෙන්නේ? ඒක තමයි මං අහන්නේ. ශරීරයක් තියෙනවද නැද්ද කියලා. තියෙනවා. ඔය යන්නේ දැන් මව කුසේටත් ගියා. ඈ මැරෙන දවස වෙනකොට ගියා. ශරීරයක් තියෙනවා කියලා හිතනවා. එහෙම තමයි අපි දන්නේ නේද? ඊට වඩා දැක්මක ඉන්නවනම් වෙන දැක්මක ඉන්නවනම් හොඳයි. හැබැයි ඉතින් ඒක විස්තර කරන්නත් පුළුවන් වෙනවා. ශරීරයක් නැහැ කියනවා නම් ඇයි නැහැ කියන්නේ කියලා විස්තර කරන්න පුළුවන් වෙනවා. එහෙම බැයි නම් තාම තියෙනවා ශරීරය. නේද? ඈ? ඔව් දැන් තියෙන තමන් ඉන්න තත්ත්වේ ඉඳන් හොයන්න. දැන් ශරීරයක් තියෙනවා. ওই තියෙන ශරීරය ගැන තමයි දැන් මෙනෙහි කරන්න හදන්නේ. මේක මොන වගේ දෙයක්ද කියලා. දැන් තමන්ට මොන වගේ ශරීරයක්ද තියෙන්නේ කියලා දන්නවද? බල්ලෙක්ගේ වගේ ශරීරයක්ද තියෙන්නේ? මිනිස්සෙක් වගේ අපි හිතාගෙන ඉන්නව නේද? මිනිස්සයාට කකුල් දෙකකින් හිටගෙන ඉන්න පුළුවන්, අත් දෙකක් තියෙනවා, ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, කටක් තියෙනවා නේද? අන් දෙකකුත් තියෙනවා. දැන් දැන් හිතාගෙන ඉන්නා නේද මගේ ශරීරය මෙන්න මේ වගේ කියලා. වෙනස් වෙනස් දෙයක් නෙමෙයිනේ මේ ශරීරය මෙන්න මේ හැඩේ තියෙන ශරීරයක් කියලා හිතාගෙන ඉන්න අර සතෙක්ගේ වගේ කියලා හිතන්නේ නැහැ නේද? හා සියලුම සත්‍යයෙන්
ඉන්නේ
සත්‍ය. ඔව් සතෙක්. ඔව් ඒ සත්‍යයන්ටයි තී ශරීරයක් තියෙන. දැන් අපි මම මිනිස්සෙක් නම් තියෙන්න ඕන මනුස්ස ශරීරයක් නේද? ඒ මනුස්ස ශරීරේ මොන වගේද කියලා අපි දන්නවා නේ. දන්නේ නැද්ද? ධාතු ගොඩක් කියලාද දන්නේ ශරීරයක් කියලාද? දැන් කණ්ණාඩියේ ඉස්සරහට ගියාම පේන්නේ ධාතු ගොඩක් කියලාද නැත්නම් ආ මගේ ඇහ කන නාසය මූණ තියෙනවා ආ දත් ටික මදින්න ඕන දත් ටිකේ කුණු නේද? එහෙම නේද පේන්නේ? ධාතු ගොඩක් කියලා පේන්නේ නැහැ. ඒකයි මං ඇහුවේ මූණ හේතුවේ නැද්දාද? ධාතු ගොඩක් නම් මොකටද හොදන්නේ? ඈ ඕනේ නැහැ කියලා හරියන්නේ නැහැ. මේක හිත රවට්ටගෙන කරන්න බෑ. ඈ අපි ඈ ශරීරයක් තියෙනවා කියන දැක්මේ අපි ඉන්නේ. පිළි අරන් බාර අරන් නේද? දැන් ඊළඟ ප්‍රශ්නේ අහන්න ඕන ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? කවුද කියා දුන්නේ? මට ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? දැන් හරි දැනගන්නේ කොහොමද? සම්මුතියෙන් තමයි. ඉතින් සම්මුතියෙන් හරි දැනගන්නේ කොහොමද? හිතෙන් දැනගත්තා. හිත දැනගත්තේ කොහොමද? නිකාම්ම හීනෙන් පෙනුණාද ශරීරයක් තියෙනවා කියලා? හිත දැනගත්තේ කොහොමද? එහෙන් දැකලා. හිත මොනව හරි දැනගන්නේ එහෙන් දැකලා. තව කණෙන් අහලා නාසයෙන් ගඳ සුවඳ වලින් දැනගන්නවා නේද? ස්පර්ශ කරලා අල්ලලා බලලා ශරීරේ නැත්තම් මොනවද මේ අහුවෙන්නේ නේද? අල්ලලා බලලා දැනගන්න. හිතලා බලලත් දැනගන්න පුළුවන්. ඒකට දැනගෙන තියෙන්නේ මොනවයින්ද? ඇස කන නාසය දිව ශරීරයේ මනස. ඔය හයෙන් නේද දැනගෙන තියෙන්නේ. දැන් බලන්න තමන්ගේ ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? කවුද කිව්වේ? ආයතන 6 නේද? ඔය ආයතන 6න් නේද දැනගත්තේ ශරීරයක් තියෙනවා කියලා. වෙන විදිහක් තියෙනවද දැනගන්න? වෙන 아무තු දිව්‍යඥානයක් පහළ වෙලා දැනගත්තේ නැහනේ නේ. එක්කෝ ඇහෙන් දැකලා නැත්නම් කණෙන් අහලා. දැන් තමන් කතා කරන සද්දේ හරි මේක මගේ සද්දේ කියලා කියනවා නේද? කොහොමද දැනගත්තේ? ආ කණෙන් සද්දේ ඇහිලා නේ. අපි මෙහෙම බලලා මේ මගේ ශරීරයේ කියලා නේද කියන්නේ? වෙන කාගේ ශරීරයේ කියනවාද? වෙන කාගේවත් වුණා නම් ලේසි. මදුරුවෙක් ඇවිල්ලා කනකොට අන්න අර කාගේද ශරීරේ මදුරුවෙක් කනවා. අවිද ප්‍රශ්නයක් තියෙනවා. මදුරුවත් වේරෙනවා අපිත් වේරෙනවා. දැන් ඊයේ මදුරුව කනකොට ඔහොම කරන්න පුළුවන් වුණාද? කෑවේ. ශරීරයක් නැත්තම් පුළුවන් වෙන්න ඕනේ එහෙමයි. ඈ කනකොට විතරද එහෙමත් හිතන්න පුළුවන් දානයක් දෙනවා කියලා. ඉතින් දන් දෙන්නේ Tamanta aiti deval da anunta aiti deval da dan denne anunta aiti ara kohivat aagewat tiyena ekak aragena aa menna meka ganna daaniyak denna
හරි ෂොක් එහෙම දාන දෙන්න පුළුවන් නේද? අල්ලපු එක්කෙනාගේ කරා ඔන්න ඔයා තියාගන්න. එහෙමද දාන දෙන්න? දානයක් දෙන්න නම් තමන්ගේ දෙයක් තියෙන්න ඕනේ. ලේ ටිකක් උනත් දන් දෙන්න, අනුන්ගේ ලේ ටිකක්ද දන් දෙන්න. ඕන මදුරුව ගිහිල්ලා අන්න අතන ලේ තියෙනවා කන්න. මන් දානයක් දෙන්න. ඈ? කාගේවද දන් දෙන්නේ? හරියට ශරීරයක් නැත්තම් දැන් දන් දෙන්නත්. තමන්ගේ දෙයක් නැත්තම් දන් දෙන්න බෑ. පුළුවන්ද? අනුන්ගේ කතාවයි දෙන්න වෙන්නේ. මේක මේ මේ හිත රවට්ටගෙන බෑ. මේවා නෑ නෑ කියලා හිතලා එහෙම බෑ. මේක නුවණින් දකින්න ඕනේ. ඊට වඩා ගැඹුරකින් හිතන්න ඕනේ, දකින්න ඕනේ. ඒකට දැන් අපි ඉන්නේ මේවා තියෙනවා කියන දැක්මේ, දෘෂ්ටි. නේද? මට ශරීරයක් තියෙනවා කියන දැක්මේ අපි ඉන්නේ. ඕක නැත්තම් ඉතින් මේ මුකුත් කරන්න ඕන නැහැ. ඕක නැත්තම් පින් කරන්න බෑනේ. පුළුවන්. දාන දෙන්න බෑ. මගේ කියලා දෙයක් නැත්තම් දන් දෙන්න පුළුවන්. හා? හා? ඒ තමන් හොයාගන්න මගේ කියලා වෙන්න එපා ඒක. තමන් නැත්තම් ඉතින් තමන්ගේ වෙන්නේ කොහොමද? කවුරු හරි දුන්නත් ඉතින් එයා දානේ දෙයි. තමන්ට දෙන්න බලන්න. කවුරු හරි දානේ දෙන්න බලන් ඉන්න වෙනවා කවුරු හරි මොනවා හරි දෙනක. එහෙම වෙලා තියෙනවා. එහෙම නොවුනොත්? එහෙම නොවුනොත් පුළුවන් ද දානියක්? හරි වැඩේ වෙන්නේ. කවදාවත් දානයක් දෙන්න බෑ එහෙනම්. එහෙම දුන්නොත් විතරයි දාන දෙන්නේ නේ. කවුරු හරි ගේ නැත් දුන්නොත් විතරයි දානයක් දෙන්නේ. නැත්තම් නැත්තම් දාන දෙන්නේ නැහැ. එහෙනම් අපටත් නැහැ. ඒ එහෙම නෙමෙයි, අපි ඉන්නේ මේ ලෝකෙක. මම ඉන්නවා, මගේ දේවල් තියෙනවා නේද? ඒවා තමයි අපි දන් දෙනවා නම් දෙන්නේ පිනක් කරගන්න නේද? දැන් මදුරුවෙක් ඇවිල්ලා කනකොට එලවනවද නැද්ද? ඈ මං ඇහුවේ මරණවද කියලා නෙමෙයි, මං ඇහුවේ එළවනවද? මදුරුවෙක් ඇවිල්ලා කනවා දැන් ඔහොම ඉද්දි. මොකද කරන්නේ? එළවනවා. ඩෙන්ගු මදුරුවෙක් නා. ඈ මම මේ අහන්නේ හරිද වැරදිද කියන එක නෙමෙයි, තමන් කරන වැඩේ අහන්නේ. මම නෑ එලෝ. මන් දන්නේ නෑ ඔයගොල්ලෝ කොහොමද කියලා. එලෝනවා. ඇයි
එලවන්නේ?
නෑ ඇයි මතුරුව එලවන්නේ? ඔය දන්න දේ අමතක කරලා කියන්නකො. රිදෙනවා, ඌලේ ටික බොනවා, ඈ රෝග බෝ කරනවා. කාටද? මට. කාගේ ශරීරයට? මගේ ශරීරයට. ඕක නැති වුණා නම් අපි මදුරු අයලවන්නේ ඇයිද? දැන් ඇයි එහෙනම් මදුරු එලවන්නේ? මගේ ශරීරයක් තියෙන හින්දා. මගේ කියන දෙයක් තියෙනවා. ඒක ආරක්ෂා කරන්න නේද ඔය හදන්නේ? මගේ ශරීරය අපි ලෙඩ වෙන්න නොදී ආරක්ෂා කරන්න. එහෙනම් මදුරුවන්ට කන්න දෙන්න බෑ. නේද? ඒතර මගේ ශරීරය දැන් තියනවද නැද්ද? තියෙනවා. දැන් බලන්න අපි ඉන්නේ ශරීරයක් තියනවා කියන දැක්මක නේද? දෘෂ්ටියක. ඒක පිළිගන්නවා. එතකොට ඔය දෘෂ්ටිය වැරදි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. හැබැයි අපට අවබෝධ වෙලාද තාම? නැහැ. එතකොට භාවනා කරන්නේ මොකටද? ඔය අවබෝධය ගන්න. නේද? මගේ ශරීරයක් තියෙනවා කියලා හිතෙන මට්ටමක අපි ඉන්නවා. එතකොට දහමේ පෙන්නනවා මගේ කියලා දෙයක් නැහැ. ඒ වුණාට අපිට හිතෙන්නේ මේ ශරීරය මගේ කියලා. එතකොට ඕක වැරදි දැක්මක්, දෘෂ්ටියක්. ඒක කඩා ගන්න මොනවා හරි කරන්න ඕනේ. ඒකට තමයි අපි විදර්ශනයක් කරන්න හදන්නේ. ඉතින් ඕක කරන්න කලින් හරි මාර්ගයට වැටෙන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හරි දැක්මක් තියෙන්න. හරි දැක්ම නැති කෙනා භාවනා කළාට වැඩක්. මොකද්ද මේ හරි දැක්ම? ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය ඇති කරගන්න. සම්මා දිට්ඨි. හරි දැක්. ඒතර සම්මා දිට්ඨිය කියන එක විස්තර කරනවා මේ
ඒක ප්‍රඥාවට දායිති.
ඔව් ප්‍රඥාවෙන් තමයි ඒක දකින්න.
සම්මා දිට්ඨි.
ඔව්. සම්මා දිට්ඨිය කියන එක විස්තර කරනවා අපි මේ ශරීරය ගත්තොත්. ශරීරයක් කියලා දෙයක් තියෙනවා. මොකද්ද මේ ශරීරය කියලා දකින්න. ඊළඟට ශරීරයේ සමුදය දකින්න. ඇයි මේ ශරීරේ හටගත්තේ කියලා දකින්න. ඊළාට නිරෝධය දකින්න. ඈ නිරෝධ කරන මාර්ගය දකින්න. ඔව්. එතකොට ශරීරය කියන්නේ මොකද්ද? ඒකේ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? අන්න එහෙම කෙනාට සම්මා දිට්ඨිය ඇති වෙනවා. එහෙම නැත්තම් අපි දැන් ශරීරය ලෝකය කියලා ගත්තොත් ඔන්න ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සමුදය කියන්නේ මොකද්ද? ලෝක නිරෝධය කියන්නේ මොකද්ද? ඒ සඳහා මාර්ගය මොකද්ද? ඈ? ඔන්න ඕක දන්න කෙනාට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඔක තවත් විදිහකට ඕනනම් කියන්න පුළුවන් රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය කියන්නේ මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදය. රූපය කියන්නේ මොකද්ද? රූපය හටගන්නේ ඇයි? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔන්න ඕක දැනගන්න කෙනාට පුළුවන් සම්මා දිට්ඨිය ඇති කරගන්න. තව විදිහ කියලා තියෙනවා. දුක කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඕක දැනගන්න කෙනාටත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒ කිව්වේ චතුරාර්ය සත්‍ය පැත්තෙන් නේද? එතකොට බලන්න ලෝකය කිව්වත් රූපය කිව්වත් ශරීරය කිව්වත් දුක කිව්වත් ඔය ඕන එකක ඒ මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගන්නවා. හරි. දුක නම් දුක මොකද්ද කියලා හොඳට දැනගන්නවා. ලෝකය නම් ලෝකය මොකද්ද කියලා හොඳට දැනගන්නවා. ඒක වචනේ තමයි පිරිසිඳ දකින්න කියන. පිරිසිඳ දකින්න. ශරීරය ගත්තා නම් ශරීරය මොකද්ද කියලා පිරිසිඳ දකින්න. රූපය නම් රූපේ මොකද්ද කියලා පිරිසිඳ දකින්න. එහෙම දැකලා එහෙම දකිනකොට ඊළඟට දකින්න පුළුවන් ඒකට හේතුව මොකද්ද? සමුදය මොකද්ද? මේ සඳහා සමුදය මොකද්ද? මොකක් නිසාද මේක හටගත්තේ? හරි? මොකක් නිසාද හටගත්තේ කියනකොට ඒකෙම අනිත් පැත්තට පේනවා ඒ දේ නැති වුණා නම් හටගන්නවද? සමුදේ නැති වුණා නම් හට ගන්නවද? නැහැ. හටගන්නේ නැහැ කියන ස්වභාවයට කියන නිරෝධය. හටගන්නේ නැති ස්වභාවයට කියන නිරෝධය. නිරෝධය කියන්නේ හටගන්නේ නැහැ. උපදින්නේ නැහැ. එහෙම දෙයක් උපදින්නේ නැහැ, හටගන්නේ නැහැ, නිරෝධයක්. හරි. එහෙනම් ඒ සඳහා මොකද කරන්න ඕන? අන්න ඕක මාර්ගය. ඔය අවබෝධයේ තියෙන කෙනාට කියනවා සම්මාදිට්ඨිය ඇති වුණා කියලා. ඒ සම්මාදිට්ඨිය ලෝකෙට අයිති සම්මාදිට්ඨිය නෙවෙයි, ලෝකෝත්තර සම්මාදිට්ඨිය. චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලත් කියනවා. මේ හතරක් ගැනනේ. සත්‍ය හතරක් ගැන එන දැක්ම. චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඔය සම්මාදිට්ඨිය තියෙන කෙනාට විතරයි ලෝකෝත්තර මාර්ගයේ වඩන්න පුළුවන්. ඔය සම්මාදිට්ඨිය තියෙන කෙනාට විතරයි ලෝකෝත්තර මගඵල ලබන්න පුළුවන්. තව විදිහකට කිව්වොත් සෝවාන් වෙන්න, සකෘදාගාමි වෙන්න, ඒවා වෙන්න පුළුවන් ඔය සම්මාදිට්ඨිය තියෙන කෙනාට විතරයි. නිකම්ම භාවනාවක් වඩපු පළියට බෑ. දැන් අර කියපු ওই වචන වලින් තියෙන මේ ශරීරයේ පඨවි ධාතුව තියෙනවා, පඨවි ධාතුව හේතුන්ගෙන් හටගත්තා, ඊළඟට වෙනස් වෙනවා, අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි, ඒ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඔහොම කිව්වට සම්මාදිට්ඨිය ඇතුව ඕක කියන්නත් පුළුවන්, නැත්තම් මෙනෙහි කරන්න පුළුවන්. සම්මාදිට්ඨිය නැති කෙනාටත් ඔය ටිකම කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒකට තේරුම් ගන්න, සම්මාදිට්ඨිය නැතුව මෙනෙහි කරන කෙනාට ඒ ඵල ලැබෙන්නේ නැහැ. ආර්ය මාර්ගයක් වැඩෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය ඇතුව ඔය දෙයම කියලා මාර්ගඵල ලබන්න පුළුවන්. හැකියාවක් තියෙනවා. එතකොට ඒ අවබෝධයක් තුලින් තමයි සම්මාදිට්ඨියක් ඇති කරගන්නේ. මොනවා ගැන අවබෝධද? බුදුදහම. බුදුදහමක් අහලා ඇති කරගන්න ඕන සම්මාදිට්ඨිය. මොකද බුදුදහම අහලා නැති කෙනාටත් ওই ටික කරන්න කිව්වහම කරන්න පුළුවන්. නේද? මේ ශරීරේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ, ඇහැ කන නාසය දිව ශරීරේ මනස. ඔන්න ওই ටික ගැන මෙන්න මෙහෙම බලන්න. ඕවා මොනවාද කිව්වේ? හේතුන්ගෙන් හටගන්න, වෙනස් වෙනවා, වහ වහ වෙනස් වෙනවා. ඒ නිසා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මේ විදියට බලන්න පුළුවන්. වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. එයා දන්නේ නැහැ ශරීරේ මොකද්ද, ශරීරේ හටගත්තේ ඇයි, ශරීරේ නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද, ඒවා දන්නේ
නැහැ. සෝවාන් වුණායි කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පත පරමා.
ඔව්, ඒ තුන නැති
වෙනවා.
නැති වෙනවා. ඔව්. දැන් ඒ නැති කරන්න කොහොමද මාර්ගය හදාගන්නේ? ආ, ඒක තමයි මේ කතා කරන්නේ. ඈ, සෝවාන් වෙන්න නම් ඉස්සෙල්ලා සම්මාදිට්ඨිය ඇති කරගන්න. හරි දැක්ම.
හරි දැක්.
ඔව්. ලෝකෝත්තර මාර්ගය ගැන හරි දැක්. ඒ හරි දැක්ම ඇති කරගන්න විදි කීපයක් තමයි ඉස්සෙල්ලා කිව්වේ. ලෝකය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද? එනත්තන් රූපය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද? ඒ රූප නැත්තන් ලෝක ඔවට අයිති නේද? ශරීරය. එහෙනම් දැනගන්න ඕන ශරීරය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා හොයන්න ඕන. ඊළඟට ශරීරයේ සමුදය හොයන්න.
කාම වුණාම කාම රාග ව්‍යාපාද.
ඔව්. එතෙන්ට යන්න කලින් සෝවන් වෙන්න එපා. සෝවන් වෙන්න කලින් සම්මාදිට්ඨිය ඇති කරගන්න. මේ සම්මාදිට්ඨිය දැන් කතා කරන්නේ. නෑ. එතකොට සම්මාදිට්ඨිය ඇති කරගන්න අපි දකින්න ඕන දැන් මේ ශරීරේ මම මගේ කියලා හිතෙනව නේද? ආ ඒක කඩා ගන්න නම් විදිහක් බුදුහාමුදුරෝ දේශනා කළා. ඒක තමයි ශරීරය කියන්නේ මොකද්ද? ශරීරය හටගත්තේ ඇයි? සමුදය මොකද්ද? මේකේ Nirodhayak තියනවාද? Nirodhaye මොකද්ද? ආ Nirodha කරන මාර්ගය මොකද්ද? ඔන්න ඔය ටික නුවණින් හොයන්න. එතකොට අපි ශරීරය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න තමයි අපි අර සාකච්ඡා ගොඩාක් කළේ. නැත්තම් ලෝකය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. අර වතුරට එබෙන බල්ලාගේ හැම උපමාව දීලා නේද? බල්ලාට ලෝකය කියලා හිතෙන්නේ මොනවද? එළියේ තියෙනවයි කියලා හිතෙන, ඉන්නවයි කියලා හිතෙන බල්ලෝ. නේද? ඒ බව දැනගත්තේ කොහොමද? වතුරට එබිලා බල්ලෙක් පේන. ඒ නිසා හිතෙන් කිව්වා ඔය පේන්නේ එළියේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒ වගේ අපිත් හොයන්න ඕන දැන්. ශරීරයක් තියෙනවා කියලා අපි දැනගෙන තියෙන්නේ කොහොමද? හොයන්න ඕන. ඔහු පිළි අරන් හරියන්නේ මට ශරීරේ තියෙනවා කියලා. මම කොහොමද මේ ශරීරයේ මගේ ශරීරයක් තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ? ඇස් වහගෙන බලන්න තමන්ට ශරීරයක් තියෙනවද කියලා හිතලා බලන්න. හිතනවද නැද්ද ශරීරයක්? මට ශරීරයක් තියෙනවා කියලා හිතනවද නැද්ද? හිතෙනවා. ඒක මොන වගේද කියලා හිතනවද නැද්ද? හිතෙනවා. මොන හැඩයක් තියනවද කියලා හිතනවද නැද්ද? හිතෙනවා. ඈ මේ වගේ හැරි ලස්සන ඇති කියලා හිතෙනවා නේ. නැගේ හිතට පේන්නේ මොකද්ද? මනුෂ්‍ය ශරීරයක හැඩයක් නේද? ඈ S දෙකක් නහයක් කටක් ඕවා තියෙන ශරීරයක් නේද පේන්නේ? ඈ S 3 4ක් තියනවද? කටවල් දෙකක් එහෙම තියනවද? ওই තමන්ගේ ශරීරේ. හිතට පේන ශරීරේ. නෑ. ආ එක කටයි. එනකට කටවල් ගොඩක් තියනවා වගේ තමයි කතා කරන්නේ. එක කටයි තියෙන්නේ. කන් නම් දෙකක් තියනවා නේද? බැරි වෙලාවත් එක කණක් වෙලා කටවල් දෙකක් තියුණා නම් කොහොම වෙයි? අපි වැඩ කරන්නේ නම් එහෙම අහනවට වඩා කියනවා කතා කරනවා. කන් දෙකක් දීලා තියෙන්නේ මොකටද? වැඩිපුර අහන්න. අඩුවෙන් කතා කරන්න නේද? කරන්නේ නම් අනිත් පැත්ත. දැන් බලන්න ඔය හිතට පේන ශරීරයක් තියනවා නේද? තියෙනවයි කියලා හිතන. දැන් හොයන්න ඕන නුවණින් කොහොමද හිත දැනගත්තේ ඔහම ශරීරයක් තියනවා කියලා? මේ එක කටක් තියෙන ශරීරයක් තියනවා කියලා දැනගත්තේ කොහොමද? කටවල් දෙකක් තියෙන ශරීරයක් නෙවෙයි කියලා දන්නේ කොහොමද? හිතන්න. ඈ? පෙර පුරුද්ද මොකද්ද පුරුද්ද? කොහොමද දැනගත්තේ? මතකයට ගත්තේ කොහෙන්ද? ඒක මේ අහන්නේ. මතකය කවදා හරි මතකයට දාගත්තනේ නේද? ඒ දාගත්තේ කොහොමද? S දෙකෙන් දැකලා. කට දැක්කද S දෙකෙන්? තමන්ගේ කට. අනුන්ගේ කටවල් නෙවෙයි. බාහිර. අනුන්ගේ ඒවා. අනුන්ගේ ඒවට මම කියන්නේ මගේ කියන්නේ නෑ. ඒ වගේ කියලා හිතුවා මගේ එක. වෙන කෙනෙක්ගේ කටක් දිහා බලලා මගේ කටත් ඔහොම වෙන්නේ නැහැ. කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා අර පේන්නේ මාව වෙන්නේ නැති කියලා හිතුවා නේද? මගේ ඡායාවක් වෙන්නේ නැති ඔය පේන්නේ.
එතන බල්ලගෙතත්
ඔව් බල්ලත් වතුරට එබිලා තමයි හිතුවේ. වෙනසකට තියෙන්නේ මම කියලා හිතුවේ නෑ වෙන බල්ලෙක් කියලා හිතුවා. අපි හිතන්නේ ඒ මමමයි. ඈ
එහෙම ගුරන්නේ.
කන්නාඩිය ඇතුලේ ඉන්නේ මමමයි. බල්ලා කරන වැඩේම තව පොඩ්ඩක් වෙනස් විදිහකට කරනවා. බල්ලා හිතුවේ වෙන කෙනෙක් ඉන්නවා කියලා. අපි හිතන්නේ තමම්ම ඉන්න. අර මගේ ශරීරයමයි තියෙන්නේ. දැන් මගේ ශරීරේ පුළුවන් ද කන්නාඩිය ඇතුලේ තියෙන්නේ. එහෙනම් අල්මාරියට දාලා වහලා එන්න තිබුණා නේ. හිතෙන් හිතාගත්තා නේද මේ මේ මගේ ශරීරයේ මෙහෙම වෙන්නේ ඇති. නේද? ඒකට ඇහෙන් දැකලා කන්නාඩියෙන් බලන්නත් පුළුවන් දැන්. පේන හරියනම් අත් කකුල් එහෙම නම් ඉතින් කන්නාඩියක් ඕනේ නැහැ නේද? ඈ? ඇස් දෙක බලන්නත් බෑ. ඔළුවේ තියෙන කිසිම දෙයක් බලන්න බෑ. හොඳ වෙලාවට අපේ ආයතන ඔක්කොම ඔළුවේ තියෙන්නේ. සමය රෙන්න ඉතුරු ටික ඇහත් දකින්න බැරි තැනක තියෙන කනක් දකින්න බැරි තැනක නාසයක් දකින්න බැරි තැනක කටක් දකින්න බැරි තැනක නේද දිවත් දකින්න බැරි තැනක ඈ දිව දික් කරලා ඔව් පේනවද මන් දන්නේ
ඈ
දැන් මේවා දැකලාද එහෙනම් තියනවා කියලා දැනගෙන තියෙන්නේ තමන්ගේ වටික. අතගාලා බලලා කියන අර අන්දේව අලිය අත ගෑවා වගේ. එහෙන් බලාගෙන නෙමෙයිනේ අත ගන්න. නේද? කුල්ලක් වගේ. ඒ බුදුහාමුදුරෝ දීපු උපමාව. අන්දේව අලිය අත ගන්නවා වගේ ඉතින් අපිටත් අත ගාලා බලලා මේ තියෙන්නේ මේ තියෙන්නේ කන. දැන් අත ගාලා දැන ගන්නවා කියන්නේ දකින්නවද නැත්නම් හිතා ගන්නවද? අහු වෙන දේ ගැන හිතා ගන්නවා මෙහෙම වෙන්නේ ඇති. රන්දේව අලිය අත ගාලා අලිය මොන වගේද කියන්න යනවා. ඒ වගේ නේද අපි අත ගාලා බලලා ආමගේ කන මේ වගේ වෙන්නේ ඇති. කියන්නේ නැ අතගාලා බලනවා කියන්නේ මොන ආයතනයේද වැඩ කරන්නේ? කාය ආයතන. ස්පර්ශ ගන්නේ කාය ආයතන. කාය ආයතනින්ද? දැන් අපි මේ ආයතන වලින් කිව්වොත් විතරයි අපිට දැනගන්න හැකියාව තියෙන්නේ. නේද? එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් ඔය හයෙන් එකකින් කිව්වොත් විතරයි අපට මොනවා හරි දැනගන්න පුළුවන්. දැන් අපි දැනගෙන තියෙන දේ කොහොමද දැනගත්තේ කියලා හොයන්න ඕන. මේ ශරීරය දැන් අපි හිතන් ඉන්නවනේ මට ශරීරයක් තියෙනවා මේ වගේ ශරීරයක් කියලා. දැන් ওই ශරීරේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා ඔන්න නුවණින් හිතන්න ඕන. මොකද ශරීරයේ මොකද්ද කියන එක ඉස්සෙල්ලා දැනගන්න. එහෙම දැනගත්තොත් විතරයි සමුදය අහුවෙන්නේ. රූපය මොකද්ද කියලා දැනගත්තොත් විතරයි සමුදයක් ගැන කතා කරන්න පුළුවන්. ওই දෙක දැනගත්තොත් තමයි නිරෝධයක් ගැන කතා කරන්න පුළුවන්. ඔහු මුල නැතුව අග හිතන්න බෑ. නිවන ගැන හිතලා වැඩක් නැහැ මේ තියෙන්නේ මොකෙන්ද මොකද්ද නිරෝධ වෙන්නේ කියන එක දන්නේ නැතුව. දැන් නුවණින් හිතන්න ඕන මගේ ශරීරයේ තියනවා කියලා දැනගත්තේ කොහොමද? වැඩිය ගැඹුරට හිතන්න ඕනේ නිකන් මට දැන් ශරීරයේ තියනවා කියලා දන්නේ කොහොමද? කොහොමද දන්නේ? තමන් දිහා බලලා මෙන්න මෙහෙම ශරීරයක් තියෙනවා කියලා පේනවා නේද? ඈ? එහෙන් දැකලා. අතක් තියෙනවා කියලා දන්නවද? කොහොමද දන්නේ? අතේ ඇඟිලි පහක් තියෙනවා කියලා දන්නවද? කොහොමද දැනගන්නේ? එහෙන් දැකලා. හ? එහෙන් දැකලා දැනගන්නවා නේද? ඔව් දැන් එහෙන් දකින්න එකට අපි හිතා ගන්නවා මේ අත මේ මගේ අත තමයි පේන්නේ කියලා මගේ ශරීරයේ අත කියලා හිතෙනවා නේද? එහෙම හිතෙන්නේ නැද්ද? ඈ? ඔව් දැන් මේ පේන දෙයට අත කියලා කියනවා නේද?
ශරීරයේ තියෙන අවයව ක්‍රියාකාරකම්
ආ දැන්
එහෙම
දැන් තමන්ගේ අත දිහා බලන්න. දැන් මගේ ශරීරයට අයිති අතක් තියෙනවා කියලා අත පේනව නේද? එහෙම හිතනව නේද? මේ දකින්නේ මගේ අතයි. මගේ ශරීරයට අයිති අතයි කියලා හිතනව නේද? දැන් ඒක දැනගත්තේ කොහමද? ඇහෙන් දැකලා. නේද?
ඇහෙන් දකින්නේ මොකක් කරන්නේ? දෙයක් දකින්නවා. මේක
මොකක්ද කියලා හඳුනගන්න. ඔව්. ඇහෙන් දකින්නවා මොකද්ද ඌ දෙයක්. ඒකට අපි අත කියලා හිතනවා.
මේක අතක් කියලා
හිතනවා. අත දකින්නවා අත
හඳුනන්නේ. ඒ අඳුරනවා. ඉතින් අතීතේ අඳුරගෙන තියෙන එකක් නේ. දැන් මේ හොයන්න කියන්නේ අතීතේ අඳුරගත්තේ කොහොමද? කවදා හරි ඕක අඳුරගත්තානේ. ඈ? කවුරු හරි කියලා තියෙනවා. ඉතින් මේ කියලා තියෙන දේවල් නේ දන්නවා කියලා හිතන්න. ඒක අර වෙන කෙනෙක් කිව්වා මේක මගේ අත කියලා. ඒ හින්දායි මේ අතක් තියෙනවා කියලා
දන්නේ.
එහෙම නම මොකක් වුණත් මේ මේ විදිහේ දෙයක් තියෙනවා කියලා පිළිගන්නවනේ. මේක මට අයිති දෙයක් කියලා. ඒකනේ ඕකේ ඇවිල්ලා මදුරු එක්ක හුවත් ඌව එලවන්. මෙන්න මගේ අත කන්න මදුරු එක්ක ඇවිල්ලා. නේද? වෙන අතක් වගේ පේන එකක මදුරු එක්ක ඇවිල්ලා හුවට අපි එලවයිද? නෑ ඇයි? මගේ නෙමෙයි. හා? දැන් මගේ අත තියෙනවා කියලා දැනගත්තේ කොහමද? ඇහෙන් දැකලා. ඇහෙන් දකින්නේ එළියේ දේවල්ද ඇතුලේ දේවල්ද මේ ඇහෙන්
දකින්නේ?
බාහිර දේවල්. ඇහැට අරමුණු වෙන්නේ බාහිර දේවල්. ඈ? ඒතර ප්‍රශ්නයක් කියනවා. බාහිර දේවල් වලට මම කියනවාද? කියන්න පුළුවන්. දැන් එහෙන් දකින්නේ එළියේ තියෙන දේවල් නේද? ඇහැට සාපේක්ෂව බාහිර. ඇහැයි රූපෙයි කියනකොට ඇහැ අභ්‍යන්තරයි. ඇහැට අරමුණ වෙන රූප බාහිරයි. ඒ දැන් අත එළියේ තියෙන අතක් නේ දැකලා
තියෙන්නේ.
අපි ඇහෙන් දැකලා දෙයක් දැනගන්න ඕන. මොකද්ද රූපයක් තියෙන. ඈ? ඇහෙන් දැකලා දැනගන්න රූප බාහිරේ වෙන්නෝ. නැත්තම් දකින්න බෑ. දැන් කණ්ණාඩියෙන් මොකක් හරි දැක්කොත් ඒකත් බාහිරයි නේද? ඒ හින්දා නෙපෙන්නේ. ඒකට අපි මම මගේ කියනවද? කියනවා නම් තමයි පුරුද්දට ඇත්තට කියන්න පුළුවන්. එළියේ තියෙන දේ. දැන් අපි පුරුද්දට කියන දේකුත් තියෙනවා. නුවණින් බලනකොට එහෙම කියන්න බැරි ගතියකුත් තියෙනවා. ඔන්න බලන්න. දැන් අපි ඇහෙන් දකින රූප අපි කොටස් දෙකකට බෙදනවා. බාහිර රූපයි අභ්‍යන්තර රූපයි මට අයිති රූපයි. නේද? දැන් අර කාර් එක බාහිර රූප. මේ ශරීරයේ තියෙනා වගේ පේන අත අභ්‍යන්ත. දෙකම ඇහැට අරමුණු වෙලා. ඇහැට අරමුණු වෙන රූප අපි කොටස් දෙකකට බෙදනවා මටයි තිය අභ්‍යන්තරේවයි බාහිර දේවලුයි කියලා. අපි දෙයක් කරලා තියෙනවා නේද? දැන් කණෙන් ඇහෙන සද්දත් ওই විදිහට බෙදනවා අපි. මට අයිති නැති සද්දයි බාහිර සද්දයි අභ්‍යන්තර. මගේ ශරීරයට අයිති සද්ද ටික අභ්‍යන්තර. එහෙම බෙදනවා නේ. ගඳ සුවඳත් අපි බෙදනවා අහම. නාසයෙන් දැනගන්න දේවල් මේ බාහිරයට අයිති දේවල් මේ මට අයිති දේවල්. රසත් බෙදනවා ඔය වගේ. ස්පර්ශ වලින් දැනගන්න ඒවත් බෙදෙනවා. මටයි දේවලුයි බාහිර දේවලු. හිතට හිතෙන දේවලුත් ඔය කොටස් දෙකට බෙදෙනවා. අභ්‍යන්තරයි බාහිරයි කියලා. ඒතර අභ්‍යන්තර ඒව ටික එකතු කරලා අපි කියනවා මම කියලා. නැත්තම් මගේ. නේද? මේ ශරීරයේ මම කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මගේ කියලා හිතෙන්නත් පුළුවන්. දැන් ඕවා මම මගේ කියලා හිතන නම් ශරීරයක් තියෙන්න ඕන. ශරීරයක් තියෙනවා කියලා දැනගෙන තියෙන්නෙත් අපේ ආයතන වලින්. හරි? දැන් ආයතනේ පිරිසිඳ දැක්කොත් ආයතනෙන් දැනගන්න දේ ගැන හිතාගන්න පුළුවන්. ඇහැ වැඩ කරන හැටි නුවණින් දැක්කොත් ඇහෙන් දැනගන්න දේවල් ඇහෙන් දැනගන්නේ අපි එළියේ තියෙන රූපද නැත්නම් ඇහැ නිසා සකස් කරලා දෙන දේවල් ඇහැ නිසා සකස් කරලා දෙන වර්ණ සටහන් ඔච්චරයි ඇහැට කරන්න පුළුවන් වර්ණ සටහනක් සකස් කරලා දෙනවා මේ ඇහැ ඇතුලේ නේද කැමරාවක් වගේ එහැ තුලේ ඒකේ සටහනක් සකස් කරලා දෙනවා. කනට කරන්න පුළුවන් ශබ්දවලට අදාළව සටහනක් කන ඇතුලේ ඒ කම්බරේ සකස් කරනවා. ඒ කම්පණය කරනවා ඒ ශබ්දවලට අදාළව. ඔය සටහනට නමක් දෙනවා ප්‍රසාද රූප කියලා. ඇහි ඇති වෙනවා මොන ප්‍රසාද රූපේද ඇහි ඇති වෙන්නේ චක්කු ප්‍රසාද රූප කන නිසා කනේ හට ගන්නවා සෝත ප්‍රසාද රූප ශබ්දවලට අදාළ රූප සෝත ප්‍රසාද රූප නාසයේ ගඳ සුවඳ උදව් කරගෙන නාසයේ හට ගන්නවා සටහනක් ඒකට කියනවා ගාහන ප්‍රසාද රූපය ගාහන ප්‍රසාද රූපය රස නිසා රස උදව් කරගෙන දිවේ හට ගන්නවා ජීවහා ප්‍රසාද රූපේ. දැන් ඔය ප්‍රසාද රූප කියන්නේ අපේ ඒ ඒ ඉන්ද්‍රිය තියෙන හැකියාව අනුව. ඇහි තියෙන හැකියාව අනුව තමයි මේ චක්කු ප්‍රසාද රූපේ හදන්නේ. ඇහැ නිසා සකස් කරලා දෙන රූපේ හැදෙන්නේ ඇහි හැකියාව අනුව. කන නිසා හැදෙන සෝත ප්‍රසාද රූපය හැදෙන්නේ කනේ හැකියාව අනුව. කන ඇහෙන්නේ නැති කෙනාගේ එහෙම දෙයක් නැහැ. නේද? ඇහැ පේන්නේ නැති කෙනාගේ ඒ චක්කු ප්‍රසාද රූපේ හටගන්නේ නැහැ. ඒතර ඒ ප්‍රසාද රූපය තමයි විඥාණයෙන් දැනුවත් වෙන්නේ. විඥාණයට අරමුණු වෙන්නේ ඒ දේ. ප්‍රසාද රූපේ අපි චක්කු විඤ්ඤාණය ගත්තොත් චක්කු විඤ්ඤාණයට අරමුණු වෙන්නේම චක්කු ප්‍රසාද රූපය වෙන දෙයක් නෙවෙයි. සෝත ප්‍රසාද රූපේ අරමුණු වෙයිද චක්කු විඤ්ඤාණයට? නෑ. ඇහැ නිසා හටගන්න විඤ්ඤාණය ඇහැ නිසා දැනුවත් වෙන ගතියට අරමුණු වෙන්නේ ඇහෙන් හදලා දීපු ඒ ප්‍රසාද රූපේ චක්කු ප්‍රසාද රූපේ. එතකොට ඇහෙන් දකිනවා කියන්නේ මේ චක්කු ප්‍රසාද රූපය ගැන දැනගන්න. කණෙන් අහනවා කියන්නේ මේ හදලා දීපු සෝත සටහන, ශබ්ද සටහන. සෝත ප්‍රසාද රූපය ගැන දැනුවත් වෙනවා. ප්‍රසාද රූපය කියන එක නිකන් හරියට අර කණ්ණාඩිය ඇති වෙන ප්‍රතිබිම්බේ වගේ දෙයක්. සටහන් මාත්‍රයක් විතරයි. කණ්ණාඩිය ඇති වෙන ප්‍රතිබිම්බේ කියන්නේ සටහන් මාත්‍රයක් විතරයි. ඒක ඇත්තට තියනවාද? නැහැ. ඒකේ පිළිබිඹුවක්, සටහනක් විතර. ඒ වගේ කියන්න පුළුවන් සටහනක් විතර හරියට අර ඇඳ චිත්‍රයක් වගේ නේද? චිත්‍රයක් ඇඳහම අපිට ඒක බලලා මේක වගේ කියලා කියන්න පුළුවන් නේද? අන්න ඒ වගේ ඔව් සටහනක් විතර. හරි. එතකොට ඇහි ක්‍රියාකාරීත්වය කියන්නේ ඔන්න ඔය හදලා දෙන සටහන හිතෙන් දැනගන්න, විඥාණයෙන් දැනගන්න. හැබැයි අපි හිතන්නේ ඕකද? නෑ, අපි හිතන්නේ එළියේ තියෙන දේ දැනගත්තා කියලා. දැන් ඔය අරන්දු වෙන්නේ රූප සංඥාව විතරයි. ප්‍රසාද රූපය කියන්නේ රූප සංඥාවක් විතරයි. රූපයක් නෙවෙයි. දැන් කණෙන් අරන් දෙන්නේ සද්දය ගැන සංඥාවක් විතරයි. සද්දේ අරන් දෙන්න පුළුවන්ද කනට? බෑ. එළියේ තියෙන රූපේ අරන් දෙන්න පුළුවන්ද ඇහැට? බෑ. රූපේ ගැන සටහනක් විතරයි අරන් දෙන්න පුළුවන්. දැන් අපි ගිහින් ෆොටෝ එකක් අරන් එනවා කියන්නේ එතන තියෙන දේ අරන් එනවද? නෑ. ඒකේ සටහනක් අරන් එනවා නේද? ඈ දැන් මේ චෛත්‍යයේ රූපයක් ෆොටෝ එකක් අරන් ගෙදර අරන් ගියා කියන්නේ චෛත්‍යය අරන් ගියාද? නෑ. ඈ ප්‍රතිබිම්බයක් සටහනක් විතර. ඔය සටහනේ තියනවාද එතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ගති ටික? නෑ. එතකොට එහෙන් කවදාවත් දකින්න පුළුවන්ද පඨවි ආපෝ තේජෝ වායෝ රූපයක්? ඇහැට ගන්න පුළුවන්ද? සටහනක් විතරයි ගන්න ඔක්කොම. ඒකේ ප්‍රසාද රූපේ. ඒ ප්‍රසාද රූපේ විතරයි නේද අපිට දැනගන්න පුළුවන්. විඥාන. චක්කු විඥානේ. දැන් චක්කු විඥාණයෙන් මතක තියාගන්න විඥාණයෙන් දැනගන්න පුළුවන් ඔය ප්‍රසාද රූපේ විතරයි. ඈ? තව විදිහට කිව්වොත් නාම රූපයක් විතරයි විඥාණයට අරමුණු වෙන්නේ. නාම රූපයක්. නාමික රූපයක්, නමට තියෙන රූපයක්. අපි හිතන් ඉන්න જાතියේ ඇත්ත රූපයක් නෙවෙයි. අපි හිතන් ඉන්න රූප මොනවාද? පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදිච්ච පවතින රූප. නේද? ඒ වුණාට විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපයක් විතරයි. දැන් නාම රූපයේ ඇත්ත ස්වභාවය අපි නොදන්න කම හින්දා අපි හිතනවා එය අහුවෙන්නේ පවතින සතර මහා ධාතු රූපයක්. දැන් එහෙන් දැකලා දැනගන්නේ පවතින සතර මහා ධාතු රූපය. ඒ ඇහැ නිසා දැනගත්තහම අන්නාරෙහි චෛත්‍යයක් තියෙන කියලා තමයි දැනගන්නේ නේද? අර පැත්ත බැලුවහම හිතන්නේ මේ ඇහි අර කැමරාවේ වගේ ෆොටෝ එකක් ගත්තා සටහනක් ඇති වුණා ඕක හිතෙන් දැක්කා කියලා. එහෙම හිතෙන්නේ නැහැ නේද? අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ එළියේ තියෙන රූපේ දැක්කා. දැන් ඒ අදහස ඇති වෙලා තියෙන්නේ කොහොමද? ඇහෙන් ඒකේ ප්‍රසාද රූපයක් හදුවා ඒ වර්ණ සංඥා වලින් ඇහි තියෙන හැකියාව අනුව. නේද? ඇහැට කරන්න පුළුවන් එච්චරයි. චක්කු විඥාණයෙන් ඒ දිහා බලලා දැනගත්තා. මෙන්න මේ විදිහේ දෙයක් පේන. ඒ පේන දේ අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙනවා එළියේ තියෙන යම්කිසි දෙයක් කියලා. ඒ කියන්නේ රූප සංඥාවට අපි දෙයක් පනවනවා. බාහිර දෙයක් පනවනවා. ලෝකෙට අයිති දෙයක් පනවනවා. එතකොට ලෝකෙට අයිති දෙයක් කියනකොට අපේ හිතේ තව ඒක ගැන චේතනා ටිකක් තියෙනවා. ලෝකෙට අයිති දෙයක් දැන් අන්න ආරෙහි චෛත්‍යය තියෙනවා කියනකොට ඒකට අදාළ අදහස් ටිකක් තියෙනවා. මොනවද තියෙන අදහස්? මේ චෛත්‍යය ගැන මොනවද අපේ තියෙන අදහස්? ඕක කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. දැන් රූපයක් දෙයක් කියලා පැනෙවුවනේ. ඒ දේ පවතින දෙයක්. අන්න බලන්න. ඒ දැනගන්න දේ පවතින දෙයක් කියලා තමයි අපිට හිතේ. මම බලන්න කලිනුත් තිබුණා, බලපු මොහොතෙත් තිබුණා. ආයේ බැලුවොත් ආයේ තියෙයි එතන. අනාගතෙත් තියෙනවා. එතකොට බලන්න මේ රූපයක් කියනකොට අපිට අතීත රූප ගැනත් හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. වර්තමාන රූපය ගැනත් කතා කරන්න පුළුවන්. අනාගත රූපය ගැනත් කතා කරන්න පුළුවන්. ඒ රූපය මේ කාල තුනේම තුන් කල්හිම පවතින. මීට කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. දැන් අපි මේ තියෙනවා කියලා විශ්වාස කරන රූපය. චක්කු විඥාණයෙන් දැනගත්ත සටහන නිසා ඒකට අදාළ රූපයක් අපි බාර ගන්නවා, පිළිගන්නවා. එළියේ තියෙනවා කිය. ඒ රූපේ ගැන එන අදහස් තමයි ඒ රූපේ පවතින දෙයක්. කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. ඒ කියන්නේ පැවැත්මක්. තියෙන බවක්. නේද? තියෙන බවක් එක්ක තමයි අපි දෙයක් පනවන්නේ. දැන් ඒ දේ උපදින්නේ තියෙන බවක් එක්ක. ඒ තියෙන දෙයට තමයි අපි නමක් දෙන්නේ. චෛත්‍ය කියලා. නේද? දැන් තියෙන බව හින්දා තමයි අපිට නමක් දෙන්න පුළුවන්. තියෙන බවක් විශ්වාස කරන හින්දා තමයි අපිට ඒකට නමක් දෙන්න පුළුවන්. පිළිගන්නවද ඒක? දැන් මෙහෙම අත කියන එක දැන් අපි නම දෙන්න කලින් ඇහැට පේනවා නේද? බැලුවහම. ඒත් ඇහැට පේනවා කියන්නේ මොකක්ද? ඇහෙන් දැකීම වෙන්නේ කොහමද? ඇහෙන් රූප සටහනක් අරන් දුන්නා. ප්‍රසාද රූපේ කියන එක. නේද? ප්‍රතිබිම්බයක් හැදුවා. ඕක දැනගත්තා විඥානේ, චක්කු විඥානේ. ඒතර චක්කු විඥානේ දැනගත්තේ රූප සංඥාවක් විතරයි, රූප සටහනක් විතරයි. ඒ වුණාට ඒකට පැනෙව්වා එළියේ තියෙන දෙයක් සම්බන්ධ කළා. ඒ දේ මේ මොහොතේ හටගෙන නැති වුණා නෙවෙයි. කලිනුත් තිබුණා, මේ බලන කොටත් තියෙනවා. ආයේ බැලුවොත් ආයේ දකින්න පුළුවන්, ආයේ අත්දකින්න පුළුවන්. අනාගතෙත්. දැන් අපි ඇහැ නිසා පනවපු දෙයට පැවැත්මකුත් දුන්නා. පවතින ස්වභාවයක්. හරි? පවතින ස්වභාවයක් පැවැත්මක් දුන්න. තේරුණා? ඇහෙන් දැකීම තුළ විඥානය කියන්නේ දැනගන්න බව.
දැනගන්න.
ඔව්, දැනගත්තේ මොකද්ද? ප්‍රසාද රූපේ තමයි විඥාණයෙන්, චක්කු විඥාණයෙන් දැනගන්නේ. ඇහෙන් හදලා දීපු සටහන. ඒ වුණාට විඥානේ කියනවා ඔය දැනගත්තේ මේ සටහන නෙමෙයි, එළියේ තියෙන දෙයක්. අන්න ඒ දේ මේ මොහොතේ හටගත්තා නෙවෙයි කියලා තමයි හිත කියන්නේ.
ඒක බාහිරව.
බාහිරව. දැන් ඔන්න චෛත්‍ය දිහා බලනකොට චෛත්‍ය සටහනක් ඇහි හැදෙනවනේ. නේද? ප්‍රසාද රූපේ. ඕක හිතෙන් දකිනවා විඥානේ. ඒ වුණාට විඥානය කියන්නේ ඔන්න එළියේ තියෙන දේ දැක්කා. ඒ එළියේ තියෙනවයි කියලා හිතන දේ අපි පැවැත්මකුත් එක්ක තියෙන බවක් එක්ක දෙයක් පනවන්නේ. තියෙන බවක් කියන්නේ ඔක ඉස්සෙල්ලත් තිබුණා, දැනුත් තියෙනවා, ඉදිරියටත් තියෙයි, අනාගතෙත් තියෙයි. නේද? අන්න ඒ තියෙන බවක් තියෙන දෙයට අපි දැන් ඉපදීමක් දීලා තියෙනවා.
භවයක්.
භව පච්චයා ජාති. භවයක් දීපු දේ දැන් ඉපදිලා ඉපදුනහම ඉතින් මොකද කරන්නේ? නමක් දෙන්න ඕන නේද? ඔව්, භවයක් තියෙනකොට ජාතියක් ඉපදුණා. ඉපදුනහම ඉතින් නමක් නම් හොයනවා නේද? නමක් හොයලා දාන්න ඕනේ. දැන් අපි දානවා චෛත්‍ය කියමු කියලා ඔකට. ඈ වෙන භාෂාවක් කතා කරන අය දැක්කනම් ඒගොල්ලෝ වෙන නමක් දී. නේද? දෙමළ කට්ටියක් ඕක දැක්කනම් දෙමළෙන් කියන මොකක් හරි නමක් දායි. අපි දානවා චෛත්‍ය කියලා. හැබැයි මේ දෙකොල්ලන්ටම දෙයක් පනෝගෙන තියෙනවා. බාහිරේ තියෙන. ඒ දේ විශ්වාස කරනවා පවතින දෙයක්. අතීත, වර්තමාන, අනාගත. තුන් කාලෙටම අයිති කියන එක. තියෙන බවක්. නේද? තියෙන බවක් තියෙන්න ඕනේ, ඒකට නමක් දෙන්න. නේද? එතකොට දැන් බාහිර රූපයක් අපි පනෝලා තියෙන බවකුත් පිළියරන් තව ඕකේ අදහස් ගොඩාක් තියෙනවා. තියෙන බවක් කියන්නේ වෙනස් වෙන බවක්ද? නෑ. ඊට කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. ඒ කියන්නේ නিত্য සංඥාවෙන් තමයි aran තියෙන්නේ. අනිත්‍ය සංඥාවකින් නෙමෙයි, නিত্য. ඉස්සෙල්ලත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. ඒ කියන්නේ ඒ කාලය තුලට මේක නিত্যයි. පවතිනවා. නේද? නিত্য සංඥාවෙන් තමයි ওই දේ බාරගන්නේ. ඒ කියන්නේ තියෙන බවක් එක්ක තමයි අපි ඒක බාරගන්නේ. ඒ බවක් හින්දා තමයි අපිට ඒකට නමක් දීලා ඒ ගැන කතා කරන්න පුළුවන්. හරි? බව හින්දා බවපච්චය ජාති. දැන් අපිට තියෙන ඉපදුන දෙයක් කතා කරන්න දෙයක් තියෙනවා. නැග බාහිර වශයෙන් එහෙම හිතා ගන්න පුළුවන්. දැන් බාහිර දෙයක් ගැන කතා කරන්න බාහිර දේ අත්දකින්න කවුද ඉන්නේ? මමයි. මගේ ඇහෙන් තමයි ඒ දේ දැනගත්තේ. මට සාපේක්ෂවයි අපි බාහිර කියන්නේ. දැන් බාහිර කියනකොට අභ්‍යන්තරයක් තියෙන්න ඕන නේද? අභ්‍යන්තරයක් නැත්තම් බාහිරයක් කියන්න පුළුවන්ද? බැ. වැටක් ගහලා තියෙනවා ඔන්න අභ්‍යන්තරේ මම. එතකොට මේ වැට ඇතුලේ ඉන්න මගේ ඇහෙන් තමයි ඔක එළිය ගත්තේ. නේද? එතකොට බාහිර කියනවා නම් අභ්‍යන්තර තියෙන. ඒ බාහිරේ තියෙන බවක් උපදිනකොට අභ්‍යන්තරේ මටත් බවක් හදලා තියෙනවා. ඇතුලේ ඉන්න මටත් ඉන්න බවක් හදලා. හරිද? ඒ කියන්නේ මම අතීතයේ අත්දැක්කනම් ඕක මෙහෙම අත්දකින්න පුළුවන්. වර්තමානයේ අත්දැක්කනම් මෙහෙම අත්දකින්න පුළුවන්. අනාගතයේ අත්දැක්කනම් ඒ බාහිරේ මෙහෙම අත්දකින්න පුළුවන්. දැන් බලන්න මම කියන කෙනාට තමයි ওই කාල තුනටම බලනකොට ප්‍රයත්න දීලා තියෙන්නේ. මට තමයි පේන්නේ. මම තමයි දැනගන්නේ මේ අතීතෙත් හිටිය දැනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා කියලා. නේද? ඒතර මේ පැත්තෙන් මම කෙනෙක් හදලා අපි දන්නේම නැතු. ඇයි මගේ ඇහෙන්නේ අද්දකින්? දැන් දෙයක් පෙනෙව්වට දැන් වර්ණ සංඥාව නම් ගන්න පුළුවන් ඇහෙන් විතරයි. දෙයක් පෙනෙව්වට පස්සේ ඇහෙන් විතරක් නෙමෙයි අපේ ඕන ආයතනකින් එයාව අත්දකින්න පුළුවන්. සමහර ආයතන වලින් ප්‍රකට වෙයි, සමහර ඒවායින් එච්චර ප්‍රකට නැහැ. නේද? දැන් ਉਹ වර්ණ සංඥාවක් දැකලා අපි දෙයක් පනවනවානේ එළියේ තියෙන චෛත්‍යයක් කියලා. චෛත්‍ය කියන එක ගැන තව අදහස් තියෙනවා අපිට. ඕනනම් ඕක අල්ලලා බලන්න පුළුවන්. නේද? දැන් තියෙනවා කියලා හිතන දේ තියෙනවද කියලා බලන්න අනිත් ආයතන වලින් පුළුවන්. සමහර ආයතන වලට අහුවෙයි, සමහර ආයතන වල අහුවෙන්නේ නැහැ කියන දැනුමත් අපිට තියෙනවා. මට. ඇයි මාව හැදිලා තියෙන්නේ ආයතන හයෙන්? එතකොට මගේ කොයි ආයතනෙන්ද ඒ බාහිර දේ අත්දකින්න පුළුවන්? ඕවා තමයි චේතනාව. ඒ අදහස් ටිකත් එක්ක තමයි අර හදපු දේ. හදපු දේ කියන්නේ අපි සංස්කාරය. අවිද්‍යාවෙන් හදපු සංකාරය. අවිද්‍යාවෙන් හදපු සකස් කරපු දේ සංකාරය.
අවිද්‍යාව
සංකාර. ඔව්. අවිද්‍යා පත්‍ය සංකාර.
කුසල කුසල සක්කිරිබත
සංකාර. දැන් ওই සංකාරයේ හින්දා අපිට කුසල් කරන්නත් පුළුවන් අකුසල් කරන්නත් පුළුවන්. ওই චෛත්‍ය හින්දා පින් කරන්නත් පුළුවන් පුළුවන්ද? පුළුවන්. කොහොමද කරන්නේ? මල් ටිකක් ගිහින් පූජා කරනවා. හඳුන් කෝරක් පත්තු කරනවා. පානක් පත්තු කරනවා. පෑන් ටිකක්. නේද? ඒතර චෛත්‍යයින්ද පින් කරන්න පුළුවන්. කෙනෙකුට බැයිද චෛත්‍යයින්ද පව් කරන්න? එහෙම කරන අයත් ඉන්නවා නේද? අනිදන් වරුත් ඉන්නවා. නෑ ඔය දැන් එතෙන්ට යන්නෙම නැතුව ওই චෛත්‍යයට වඳින අයට බණින්න අය නැද්ද?
සංකාර
ප්‍රත්‍යා විඥාන කියන්නේ හිතද? ඔව්. හරි. හරි හරි. ඔව්. හිත තමයි දැනගත්තේ සංකාරය ගැන. දැන් චෛත්‍යය තියෙනවා කියලා දැනුවත් උනේ හිත. විඥාන. සංකාරය ගැන දැනගත්තා විඥාන. දැන් බලන්න මේ චෛත්‍යය හින්දා පින් කරන්නත් පුළුවන් කෙනෙකුට පව් කරන්නත් පුළුවන්. ඔන්න ඕක තමයි ලෝකෙට අයිති දේවල් වල ස්වභාවය. ලෝකෙට අයිති දේවල් පැනෙව්වට පස්සේ පින් කරන්නත් පුළුවන් පව් කරන්නත් පුළුවන්. පින් පව් කරන කෙනා කොහෙද යන්නේ? අපායත් යනවා දිවි ලෝකෙත් යනවා. ඒ කියන්නේ ලෝකේ යනවා නේද? සසරේ යනවා නේද? සසරේ යනවා. ඉපදී ඉපදී මෙරි මෙරි සසරේ යනවා. සංසාරේ යනවා. එයට සංසාරේ යන්න උදව් වුණේ කවුද? අවිද්‍යාපත්‍ය සංඛාර. අවිද්‍යාවෙන් හදපු සංඛාර. ඈ? සසරෙන් ගැලවෙන්න නම් මොකද වෙන්න ඕන එතකොට? නිවන් දකින්න නම්? පින් කරලා පුළුවන් වේද? පින් කළොත් දැන් කිව්වේ සසර යනවා කියලා. සසරෙන් ගැලවෙන්නේ කොහොමද? ලෝකයෙන් මිදෙන්න ඕන. ඔය සංඛාර හදන එක නවත්තන්න වෙයි. අවිද්‍යාවෙන් සංඛාර හදන එක නවත්තන්න වෙනවා නේද? ඒවා හදන්න හදන්න ඒවල්ලගෙන පින් හරි පව් හරි කරගෙන යනවා සසරේ. ඈ? මහනවා. ඔව් ගැට දානවා ඔය සිබ්බණිය. දැන් ගැට දාන්න උතෙන්ට තණ්හාව එනවා. සංකාරය කරපු ගමන් ඕකට ඇලෙනවද ගැටෙනවද කියලා ඔන්න තණ්හාව එනවා. ඈ? එයා තමයි ඉතුරු ටික දිගින් දිගට ගෙනියන්නේ. ලෝකේ හැදුවට පස්සේ තණ්හාව තව දිගට ගෙනියනවා ඒක. ඈ? ලෝකෙට අයිති දේවල් හැදුවට පස්සේ තණ්හාව තමයි මේ ඉස්සරහට එක්ක යන්නේ. තව ටිකක් අපි යන්. ඈ? ඉපදී ඉපදී මෙරි මෙරි යන් කියලා එක්ක යන්නේ තණ්හාව. ඒ හදපු දෙයට තණ්හා කරනවා. එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒක තමයි තණ්හාව කියන්නේ. දැන් ඇලෙන්නේ ගැටෙන්නේ ලෝකේ පිළිගන්න බාරගන්න එක්කෙනා නේද? ඒක එහෙමයි කියලා බාරගත් නැකෙනා නේද? එයා එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ. දැන් ওই වෙලාවට අපි අර වතුරට එබෙන බල්ලාව මතක් කරගත්තා. දැන් බල්ලගේ ඇහැට පෙනුණා විතරයි. උගේ අවිද්‍යාවයි මුලාවයි හින්දා හැදුවා සංකාරය. කවුද? බල්ලා. ඒ හදපු සංකාරේ කොහෙද? ලෝකෙට අයිති දෙයක්. නේද? එළියේ තියෙනවා කියලා නේද විශ්වාස කරන්නේ? හැදුවේ හිත ඇතුලේ. විශ්වාස කරන්නේ එළියේ තියෙනවා, බාහිරේ තියෙනවා. දැන් එළියේ බාහිර දෙයක් හදනකොට බාහිර දේ විතරක් නෙවෙයි හදලා තියෙන්නේ, ඒක අත්දකින්න අභ්‍යන්තරේ මාවත් හදනවා නේද? ඒ හදපු මම තමයි ඊළඟට කර්ම කරන්නේ. දැන් චෛත්‍ය එළියේ හැදුවට කර්ම කරන්නේ චෛත්‍යද නෑ ඒක හදපු මම එක්කෝ චෛත්‍ය ගැන හොඳ හිත් හදලා අරවා මේවා පූජ කරන්න හිතෙන්න පුළුවන් නැත්තම් නරක හිත් හදලා බණින්න පුළුවන් නේද හිත නරක කරගන්න පුළුවන් එතකොට මේ දෙකම කරන්නේ කවුද මම උපේක්ෂාවෙන් හිටියත් එතකොට පිම්පව් නැති වුණාට මෝහයක් තියෙනවා හිතෙන් හදපු දේ එළියේ තියෙනවා කියන මෝහය තියෙන හරියට අර වතුරේ බල්ලෙක් ඉන්නවා එයාව අපි ගණන් ගන්නෑ ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ ඔය බල්ලා හිටපු දේ ඒ වුණාට එතන මෝහය තියෙන බල්ලෙක් හදලා ඌ ඉන්නවා කියලා පිළිගන්න ඌට මුකුත් කරන්න යන්නේ නැහැ කන්න දෙන්න යන්නෙත් නැහැ ගහලා එලවන්න යන්නෙත් නැහැ ඔහේ හිටපු දෙන්. එතකොට උපේක්ෂා. උපේක්ෂාව වුණාට දැන් මුලාව තියෙනවා නේද? මෝහය. බල්ලෙක් ඉන්නවා කියලා හිතන මුලාව තියෙනවා. වතුරේ. ඌ එක්ක එලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත්
නැහැ.
චෛත්‍යයක් තියෙනවා. වැඳුම් පිදුම් නොකරට චෛත්‍යයක් තියෙනවා. ඒත් එතකොට මොකටද අහු වෙලා තියෙන්නේ මුලාවට මෝහයට උපේක්ෂා වේදනාව වුණාට මෝහය වැඩ කරනවා
මම චෛත්‍ය හදලා ඉවරයි
ඔව් නෑ හදලා ඉවරයි දැන් බලන්න ඔතන අපේ සාමාන්‍ය මට්ටමින් ඇහැ පාවිච්චි කරනකොට අපි චෛත්‍ය හැදුනේ කොහොමද කියන අවබෝධයක් නැහැ චෛත්‍ය පිරිසිඳ දකින්නේ නැහැ. මොකද අපි රැවටිලා තියෙන්නේ මේක එළියේ තියෙනවමයි. දැන් ඇහෙන් මෙහෙම සටහනක් දීලා හිතෙන් මේක හැදුවා නිර්මාණය කළා කියන එක දන්නේ නැහැ නේද? ඒක එළියේ තියෙනවයි කියලා විශ්වාස කළා රූපේ බාරගත්තා කියන එක දන්නේ නැහැ. ඔය සේරම වෙන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්න කමට කියනවා. අවිද්‍යාව දැන් මේ සසරේ යන සත්වයාගේ අවිද්‍යාව හින්දා එයා ලෝකය කියන දෘෂ්ටියකට යනවා ලෝකයේ දේවල් තියෙනවා ඒවා සේරම සංඛාර ගොඩක් කියන අවබෝධය නැහැ අවිද්‍යාවෙන් හදන සංඛාර දැන් බලන්න බාහිර ලෝකය කියන්නේ අවිද්‍යාවෙන් හදන සංඛාර ගොඩක් ඇයි අපි නිකන් මේ ආයතන 6 වටේට දාපු ශාලාවක් මැද්දේ ඉන්න අය වගේ. බිත්ති බැඳලා ජනෙල් 6ක් තියෙනවා. ඈ? ඔව්. ජනෙල් 6න් විතරයි එළිය බලන්න පුළුවන්. හරි. වෙන විදිහකට පේන්නේ නැහැ බිත්ති. දැන් ඕක ඇතුලේ ඉඳන් අපි එක ජනෙලකින් එබෙනවා. දැන් ජනේලයක් කිව්වට ඒක නිකන් අර කාචයක් වගේ ජනේලයක්. ඈ හොඳට එළිය පේන එකක් නෙවෙයි. අර වතුර ටැංකියක් නැද්දෙන් එහා පැත්ත බලනවා කියලා හිතන්. අන්න ඒ වගේ වීදුරුවක්. ওই වීදුරුවකට වතුර පුරවලා තියනවා කියලා හිතන්. ඕකෙන් තමයි අපි ජනේලෙන් බලන්නේ. වීදුරුව අස්සේ. වතුර පුරවලා තියෙන. ඈ දැන් ඒ වතුරට පොඩ්ඩක් පාටක් දාලා තිබුණොත් එහෙම කහ පාට දාලා තිබුණොත් එහෙම එළියේ ඒ පැත්තේ සේරම පේන්නේ කහ පාටට කොළ පාට දාලා තිබුණොත් කොළ පාටට එහෙම පේනවා විතරක් නෙමෙයි ඒවයි සයිස් එකත් අඩු වැඩි කරලා හැඩෙත් වෙනස් කරලා තමයි පෙන්වන්නේ කාචයක් ඒ වගේ නේද තියෙන විදිහත් පොඩ්ඩක් වෙනස්. ඈ දැන් ඕකෙන් බලලා තේන දේ වගේ තමයි මේ මේ ප්‍රසාද රූපය කියන්නේ. අපිට දකින්න පුළුවන් ප්‍රසාද රූපේ විතරයි. එළියට ගිහින් බලන්න පුළුවන්ද මොකද්ද තියෙන්නේ කියලා? බෑ. දැන් ඇහැ නිසා දකින්නවා කියන්නේ ඔන්න ඔය වගේ වැඩක් නේද? එහෙන් අරන් දෙන මේ රූප සංඥාව විතරයි අපිට දකින්න හැකියාව තියෙන්නේ. ඇහැ ගලෝලා තියලා එළියේ තියෙන දේවල් බලන්න පුළුවන්? බැ. ඒ හින්දා තමයි ඇහැ පේන්නේ නැති වුණ ගමන් මූත් පේන්නේ. ඇයි? ප්‍රසාද රූප හදන්නේ නැහැ. ඈ? ඔව් මේ කාචේ සෞත් වුණ ගමන් පේන්නේ නැහැ. එක්ක කාචේ මාරු කරගන්න වෙනවා ගිහින්. ඔය මාරු කරද්දි බැරි වෙලාවත් නිකන් වෙනස් කාචයක් දැම්මොත් එහෙම කොහොමද හිටියේ? බල්ලෙක්ගේ හැක් වගේ. දාලා බලන්න වටිනව නේද? ලෝකේ මොන වගේ පේයිද කියලා. පොඩ්ඩක් පාට ගාපු කාචයක් එහෙම දැම්මොත්. වෙනම ලෝකයක් පේයි නේද? ඈ? බලන්න මේ දැන් ඔවා කියන්නේ මේ ඇහෙන් කරන මායාවට අපි අහු වෙනවා කියලා දන්නේ නැති හින්දා. ඒ තේරුම් ගන්න. දැන් දහම දකින්නවා කියන්නේ මේ ආයතනෙන් හදන ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ කියලා අවබෝධ කරන්න ඕනේ. ඇහෙන් හදන ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ පිළිගන්න තියෙන්නේ. කන නිසා හදලා දෙන ලෝකයක් තමයි අපි එළියේ තියෙනවා කියලා විශ්වාස කරන්නේ. හරියට අර කාමරයේ ඇතුලේ ඉඳන් එක එක ජනේලෙන් එබිලා බලනවා. බලන්නේ ඇත්ත తත්වේ නෙමෙයි දකින්නේ. ඒකේ හැකියාව අනුව පේන මට්ටම. ඒ ජනේලේ හැකියාව මට්ටම අනුව දෙන සංඥාව විතරයි දැනගන්න පුළුවන්. ඔන්න ඔහොම ආයතන හයක් තමයි අපිට තියෙන්නේ. ඇහි හැකියාව අනුව පෙන්නන රූප ටික තමයි අපිට දකින්න පුළුවන්. කනේ හැකියාව අනුව අරන් දෙන ශබ්ද සංඥා ටික තමයි අපට අහන්න පුළුවන්. ඔය ටික විතරක් අහලා අපි හිතනවා ලෝකය ගැන ඔක්කොම දන්නවා කියලා. බලනකොට දන්න දෙයක්වත් නැහැ. ඔක්කොම මේ හිතාගත්තු දේවල් ගොඩක් විතරයි තියෙන්නේ. මත ගොඩක්. සංඛාර ගොඩක්. එහෙම නැත්නම් චේතනා ගොඩක්. චේතනා වලට තමයි සංඛාර කියන්නේ. නේද? චේතනා ගොඩක්. ඒ කියන්නේ අදහස් ගොඩක්. චේතනා කියන්නේ අදහස්. හිතේ ඇති වෙන අදහස්. ඒ ටික තමයි අපි එළියේ තියනවා කියලා හිතන්නේ. චේතනා කියන්නේ සංඛාර. ඒවා අවිද්‍යාවෙන් හදන්නේ. ඇත්ත ඇති හැටි දැනගෙනත් නෙවෙයි. අවිද්‍යාවෙන් හදන සංඛාර. ඒවා ගැන තමයි දැනුවත් වෙන්නේ විඥානය. මේ හදපු සංඛාරය ගැන තමයි විඥානය දැනගන්නේ. නේද? එළියේ තියෙනවා කියලා දැනගන්නේ විඥානේ ඔය සංඛාරය. සංඛාරය කියන්නේ එතකොට නාම රූපයක් විතරයි. බාහිර එළියේ තියෙන සතර මහා ධාතු රූපයන් නෙවෙයි. මේ හිතට පේන නාම රූපය. ඒ නාම රූපේ හදන්න උදව් වුණ කට්ටිය ඉන්නවා. ඔව් ඒ කියන්නේ කණෙන් අහපු ශබ්ද සංඥාව වෙන්න පුළුවන්. ඇහෙන් ගත්තු රූප සංඥාව වෙන්න පුළුවන්. නේද? ඒවට තව ටිකක් එකතු කරලා අපේ චේතනා ටිකෙන් හදනවා එක එක දේවල්. සංඛාර. ඒ සංඛාර ගැන දැනුවත් වෙනවා විඥාන. සංඛාරපච්චයා විඥාන. සංඛාර ගැන දැනගන්නවා විඥාන. ඒතර විඥානේ දැනගන්නේ නාම රූපයක්. ඔව් දැන් විඥානේ නාම රූපයයි විඥානේ දැනගන්නේ නාම රූපයක් ගැන. දැන් අපි ওই නාම රූපය ඇත්ත తත්වේ අපි දන්නේ නැහැ. නාම රූප පිළිබඳව ඇත්ත ඇති හැටියට දකින්න ඥානේ අපට නැහැ. ඒක තියෙන්නේ අර විදර්ශනේ වඩපු රහතන් වහන්සේට බුදු කෙනෙකුට එහෙම තියෙනවා නාම රූපය ඇත්ත ඇති හැටියට දකින්න නාම රූප පරිච්ඡේද ඥානය කියලා එක. සාමාන්‍ය කෙනාට ඕක නැහැ. විඥානෙට නාම රූපයක් අහු වුණාට නාම රූපයේ ඇත්ත ස්වභාවය නැත්නම් යථා භූත ස්වභාවය දන්නේ නැහැ. දන්නේ නැති හින්දා මොකද කරන්නේ? ඕක එළියේ තියෙන රූපයක් කියලා විශ්වාස කරනවා. එතකොට එළියේ තියෙන රූපේ කියනකොට අභ්‍යන්තරේ මම ඉන්නවා. ඔය දෙක අතර ආයතන ටික තියෙනවා. අභ්‍යන්තරයි බාහිරයි අතර තියෙන්නේ මොනවද? ආයතන ටික. ඇහ කන නාසය දිව ශරීරය. අභ්‍යන්තරේ අපේ අර ජනේලහය තමයි ඇහ කන නාසය දිව ශරීරය මනස. අභ්‍යන්තර ආයතන 6. මොකද ඒ 6 මට අයිති කියලානේ අපි හිතන්නේ. නේද? මගේ කියලානේ හිතන්නේ. එතකොට අභ්‍යන්තරේ සීමාව ඔන්න හදාගත්තා. ඇහ කන නාසය දිව ශරීරය මනස. එතකොට අභ්‍යන්තරේට අත් දකින්න බාහිරේකුත් හැදුවා. බාහිරේ හැදීම තුල තමයි අභ්‍යන්තරේ හැදී. ඒ කියන්නේ නාම රූපයේ ඇත්ත ස්වභාවය දන්නේ නැතිකම්. නාම රූපයේ යථාභූත ස්වභාවය දන්නේ නැතිකම නිසා අපි බාහිරයි අභ්‍යන්තරයි
හැදුවා.
ඔව්. බාහිර හැදුවා කියන්නේ ඒකම අභ්‍යන්තරේ හැදලා. නැත්තම් බාහිර කියන්න බෑ. බාහිර කියනකොටම අභ්‍යන්තරේ හැදලා ඉවරයි. අභ්‍යන්තර බාහිර එකට වෙන් වෙන්. හරි. ඔය දෙකේ මායිම තමයි මේ ආයතන ටික. ඇහ කන නාසය දිව ශරීරය. හරිද? එතකොට දැන් අපට ලෝකයක් තියෙනවා මේ අපේ ආයතන වලින් අත්දකින්න. බාහිර දෙයක් පනෝලා ඉවරයි. එතකොට අපිට ආන්න ආයතන දැන් උපද්දන. හරි. ආයතන ටික හටගන්නෙත් ඔය වෙන් කිරීම මතම නේද? අභ්‍යන්තර බාහිර වෙන්. ඈ?
ඔව්.
දැන් අපිට හිතෙනවා ඉස්සෙල්ලා බාහිරේ හදන්නේ අභ්‍යන්තරේ පස්සේ හදන්නේ කියලා. දෙක එකට නේද හැදෙන්න ඕන. අපිට බාහිරයක් ගැන කතා කරන්න පුළුවන් ද අභ්‍යන්තරයක් නැතුව? අභ්‍යන්තරයට සාපේක්ෂවනේ බාහිරය ගැන කතා කරන්නේ. නේද? අපි දැනගන්නේ පස්සේ වෙන්න පුළුවන්. ඒ වුණාට ඔය දෙක එක මොහොතේ වෙන්නේ. බාහිරය කියනකොටම අභ්‍යන්තරයක් ඇතුවමයි බාහිරයක් ගැන කියන්න පුළුවන්. කොන් දෙකක් ඕක. අර පැත්ත කියන්න නම් මේ පැත්තත් තියෙන්නම ඕන. අවබෝධ කරගන්නේ ඒක වෙනම කතාවක්. හැබැයි එළිය කියනකොටම ඇතුළක් තියෙනවා. නිර්මාණය වෙලා ඉවරයි. බාහිරේ කියනකොටම අභ්‍යන්තරේ හැදිලා ඉවරයි. අද අභ්‍යන්තරයක් නැත්නම් අපිට බාහිර කියලා දෙයක් අර්ථ දක්වන්න බෑනේ. ඒ දෙකම හටගන්නේ අර ඒ කියන්නේ නාම රූපයේ යථා ස්වභාවය දන්නේ නැති කමමයි අභ්‍යන්තර බාහිර බෙදෙන ගතිය.
නාම රූපයේ අවිද්‍යාවමයි.
ඔව්.
අවිද්‍යාව
ඇත්ත ඇති හැටි නොදන්න කම නාම රූපේ. හරි. එතන නාම රූප ගැන දන්නේ නැති කෙනාට අභ්‍යන්තර බාහිර දෙකක් තියෙනවා. අභ්‍යන්තර බාහිර දෙකක් තියෙනවා කියන්නේ ආයතන තියෙනවා. අභ්‍යන්තරේට බාහිරේ අත්දකින්න ආයතන ටික ඕන සලායතන. එකයි ওই නාම රූප පත්‍ය සලායතනං කියන්නේ. එතන තේරුම් ගන්න නාම රූපේ ඇත්ත නොදකින හින්දා සලායතන ටිකකුත් හටගත්තා.
අපි දැන් ඉන්න අපි ගදන ස්වභාවයෙන් බඳු සලායතන පත්‍ය නාම රූප වෙන්නෝනේ අනුසත්තකේ.
ඔව් ඒ වුණාට වෙලා තියෙන්නේ නාම රූපේ ඇත්ත දන්නේ නැති හින්දාමයි සලායතන ටික හැදිලා තියෙන්නේ. අපිට හිතන්නේ සලායතන හින්දා තමයි ඒව ඇති උනේ කියලා. එහෙම නෙවෙයි. සලායතනේ නාම රූපේ හින්දාමයි හැදිලා තියෙන්නේ. නාම රූපේ ඇත්ත නොදන්නකම හින්දාමයි. යථාභූත ස්වභාවය නොදන්න හින්දාමයි සලායතනේ තියෙන්නේ. ආයතන 6. ඇහ කන නාසය දිව ශරීරය මනස. ආයතන. මොකද ඒ 6 මොනවටද ඕන වෙන්නේ? බාහිරේ අද්දකින් ආයේ ආයේ වගෙන හොයන්නනේ ආයතන ටික ඕන. ආයේ ආයේ බලන්න ඕන. ඉන්නවද 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 තියෙනවද? ඈ. ඒගොල්ලෝ මොකද කරන්න කියලා හොයන්න ඕන. ඒ හොයන්න තමයි ආයතන ආයේ තියෙන්නේ. අභ්‍යන්තරයේ තියෙනවා ඉන්නවා කියලා පිළිගත්තු කට්ටිය දේවල් ගැන හොයන්නයි ආයතන ටිකම. බාහිර ආතන. බොහොම සුළු වැරද්දක් හින්දා ඇත්ත දකින්න නැති කම විද්‍යාව හින්දා හැදි හැදි යනවා මුලාවල් ගොඩාක් හදනවා ලෝකයක්ම හදනවා. ඔව්. ඒ පොඩි දෙයක ඇත්ත දකින්න නැති හින්දා අපි සංසාරයක්ම හදනවා. ලෝක හදනවා 31ක්ම හදනවා. එක ලෝකයක් නෙමෙයි 31 තලයක්ම හදන. ওই 31 තලේම හදන්නේ මේ පොඩි අවිද්‍යාව හින්දා. මත ලෝකේ හදනකොට ලෝකෙට ආйти ඉතින් සත්තු ටිකත් හදනවා. මිනිස්සු සත්තු ප්‍රේතයෝ දෙවියෝ බ්‍රහ්මයෝ නිරි සත්තු හේරම ටික හදනවා. නාම රූපය කියන්නේ දැන් විඥාණයට අහු වෙන්නේම නාම රූපේ. ඒකයි විඥානේ මායාකාරය කියන්නේ. විඥාණය කරන මායාව අල්ලගත්තත් ලෝකෙන් බේරෙන්න පුළුවන්. නාම රූපයක් නැතුව විඥානයක් උපදින්න බෑ. ඒ කියන්නේ විඥාණයකින් දැනගන්නේම නාම රූපය. විඥාණයකින් මොකක් හරි දැනගන්නවනේ. ඒ දැනගන්නේම නාම රූපය. විඥාණයට අරමුණු වෙන්නේම නාම රූපය. ඒතර විඥාණය ඇහැ නිසා වෙන්න පුළුවන්, කන නිසා වෙන්න පුළුවන්, මේ ආයතන හයින් ඕන එකක් හින්දා වෙන්න පුළුවන් විඥාණය හටගන්නේ. හැබැයි මේ විඥාණයට විඥාණයට අරමුණු වෙන්නේ ඒ නිසා පනවන දෙයක්. ඒ දේ නාම රූපයක් කියන දැනුවත්කම අපේ නැහැ. අපි හිතන්නේ ලෝකයට අයිති දෙයක් කියලා. දැන් මේ සංඥා මාත්‍රයක් කියන එක අපි දන්නේ නැහැ. හිතන්නේ. එහෙම හිතන්න නුවණක් නැහැ. ප්‍රඥාව නැහැ. ඇත්තටම සංඥා මාත්‍රයක් ගැන දැනගන්න තමයි විඥානය හටගන්නේ. ඒ වුණාට විඥානේ මායාකාරී හින්දා අපට පෙන්නනවා නෑ නෑ ওই දෙයක්. එළියේ තියෙන දෙයක් දැනගත්තා. ඔව්. මම කියේ ඇහෙන හැම සද්දෙටම අපි දෙයක් පනවන ලෝකෙටයි කියන්නේ. සද්ද සංඥා මාත්‍රයක් කියලා නවත්තන්න එහෙම නුවණක් නැහැ. අර අවිද්‍යාව හින්දා හැම සද්දෙටම අපි එළියේ ලෝකෙටයි දෙයක් පනවන. ඕකම කරනවා අපි රූපවලට. ඇහෙන් දෙන රූප සංඥා හැම එකටම අපි එළියේ තියෙන දෙයක් පනවන. එතකොට දැන් විඥාණයෙන් දැනගන්නේ නාම රූපේ වුණාට ඕකේ ඇත්ත දකින්න නුවණ නැහැ. ඒක අපි පුරුදු පුහුණු කරලා නැහැ. හරි. අපි පුරුදු කරලම තියෙන්නේ අර සංඥාව ආපු ගමන් එළියේ තියෙන දෙයක් දැනගත්තා කියන තහවුරු කරගෙන. භවයේ පුරුදු කරලා තියෙන්නේ එහෙම. අතීතේ සංසාරේ මෙච්චර කල් ආවේ එහෙම දැකපු හින්දා. එහෙම බාරගත්තු හින්දා. ඔව්. දැන් ඒ සංසාර පුරුද්ද කඩන්න ඕන. සංසාරයෙන් මිදෙන්න නම්. සංසාරේ ආපු පුරුද්ද තමයි ওই ආයතන හයෙන් ලෝකේ හද හදා ආවා. ලෝකෙට අයිති දේවල් පනෝපනෝ ආවා. හරි. එතකොට බලන්න සලායතනෙත් බලනකොට මේ හිතෙන්ම හැදිච්ච දෙයක්. කියන්නේ මේ අභ්‍යන්තර බාහිර වෙන් කිරීම තුලයි සලායතන හැදිලා තියෙන්නේ. විඥාණය කරන මායාවක් ඒක. විඥාණයෙන් කරන මුලාව පිළිගන්නකොට තමයි අපිට ඇහැයි රූපෙයි වෙන් කරන්න පුළුවන්. අභ්‍යන්තර බාහිර. ඇහැ අභ්‍යන්තරයි ඒකෙන් දකින රූපේ බාහිරයි කියලා විඥාණයෙන් තමයි කියන්නේ. අපේම විඥාණයෙන් කියන්නේ. එළියේ තියෙන රූපයක් තියෙන ඕක දකින්න ඕන්න ඇහැකුත් තියෙන කියලා. එතකොට ඇහැ හදන්නේ කවුද? විඤ්ඤාණ. මේ ආයතන හය හදන්නේ අවිජ්ජාසහගත විඥාන. දැන් විඥානේ ඇත්ත තිහෙටීර දැක්කත් ඕකෙන් මිදෙන්න පුළුවන්. විඥානේ මායාකාරය කියලා. මායාකාරය කරන වැඩේ තමයි ඇහැයි රූපෙයි තියනවා කියලා කියනවා, කනයි සද්දයි තියනවා, අභ්‍යන්තරයි බාහිරයි තියනවා කියලා කියනවා. ඔව්. මේක මායාවක්. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම. අවිද්‍යාව හිඳයි විඥාණයට බලයක් තියෙන්නේ. අවිද්‍යාව නැති වුණා නම් විඥාණයට මුලා කරන්න බෑ. අන රහතන් වහන්සේගේ මට්ටම. අවිද්‍යාව තියනකන් විතරයි විඥාණයට ලෝකේ හද හදා ලෝකේ ගෙනියන්න පුළුවන්. විඥාණය කරන මායාව දැක්කනම් ලෝකේ හදන්න බෑ. ආයතන හදන්නත් බෑ.
ඒ තෝත සර් මේ විඥානේ චක්කු විඥානේම දැකලා මන් දිදී අනිත්
ආයතන වලින් සෑම විඥානයක්ම දකින්න ඕනේ. විඥානේ දකින්න ඕන අපි ප්‍රඥාව. දැන් අර හය දෙනාගෙන් විඥාන හයක් හදනවනේ. ඇහැ කන නාසය ආයතන හයෙන්. එතකොට ප්‍රඥාවෙන් අපි දකින්න ඕන මේ විඥානේ කියන්නේ බොරුව.
හදන විඥාන 6 6ම
මේ විඥාණයට පුළුවන් නාම රූපයක් පෙන්වන්න විතරයි කියන අවබෝධය ගන්න ඕන. ඒකට තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ. විඥාණයට පෙන්වන්න පුළුවන් නාම රූපයක් විතරම. ඕ රැවටෙන්න හොඳ නැහැ මේ එළියේ තියෙන ලෝකයක් මට අත්දකින්න තියනවා කිය. ඒක තමයි විඥාණය කරන මායාව.
මායාව
දැනගෙන තමයි මේ ප්‍රඥාව අපි අන්නයි වර්ධනය කරන්නේ. දැන් මේක විමසන්නේ ප්‍රඥාව ඇති කරගන්න.
ඒ ප්‍රඥාව තමයි මේ හදන්නේ.
ඔව්. ප්‍රඥාව එනකොට විඥාණයට අපිව මුලා කරන්න බැරි වෙනවා. දැන් විඥාණයෙන් මුලා කිරීම තුල තමයි සලායතන. දැන් සලායතන තියෙනකොට ඔන්න පස්ස. ආයතනේ බාහිර දෙයි විඥානේ ආයේ හදනවා ඒ පස්සේ. එතකොට පස්සපච්චයා වේදනා. ඒ දෙයට අපි තණ්හා කරනවා. මේ එළියේ තියනවා කියලා හිතන දෙයට තමයි තණ්හා කරන්නේ. ඒ දෙය තමයි අපි දැඩිව උපාදාන කරන්නේ. හරි.
එතකොට සර් ත්‍රිපණිය ගැට දාන්නේ අපේ විඥාණයටද ප්‍රඥාවටද?
විඥාණයට. ප්‍රඥාවට ගැට දාන්න දෙයක් නැහැ. ප්‍රඥාවෙන් දකිනකොට මෙහිම ඉවරයි. මුලාව අවිද්‍යාව තියෙනකන් තමයි සිග්බණිය තණ්හාවට ගැට දාන්න පුළුවන්. මෙතන මුලාව නැති වුණ ගමන් තණ්හා කරන්න දෙයක් පිහිටන්නේ නැහැ. දෙයක් පිහිටන්නේත් නැහැ, කෙනෙක් පිහිටන්නේත් නැහැ. දෙයක් කියන්නේ බාහිරේ, කෙනා කියන්නේ අභ්‍යන්තර. ඔය දෙන්න නැත්තම් ගැට දාන්න බෑ.
විඥානයක තමයි.
ඒ හින්දා තමයි අන්න ඕ ටික දකින්න කෙනා තණ්හාව ක්ෂය කරන. ඔක දකින්න වෙන්නේ තණ්හාව ගෙවෙන එක. වෙනද තණ්හාවෙන් ඈතට ගෙනිච්ච එක දැන් කැඩෙනවා. දැන් අපිට මේ මොහොතේම ඕකට සිහිය පිහිටුවා නම් දැනගන්නකොටම තණ්හාවට ඇතට ගෙනියන්න බෑ, ගැට දාන්න බෑ. එතනින් නවතිනවා. ඔව්. සතර පෙර නිමිති ඔක්කොම බාහිර ලෝකෙට අයිති. මොකද ඒ වෙනකොට ප්‍රඥාව නැහැ සිද්ධාත් කුමාරයට. එළියෙත් තියනවා, මාක්ෂත් ඔය ටික වෙනවා, එහෙමනේ දැනගත්තේ. මගේ ශරීරය කියලා විශ්වාස කරන මට්ටමේදී ඕක දැක්කේ. මහලු වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඒගොල්ලන්ට වෙනවා නම් මටත් වෙනවාද? ඕකනේ ඇහුවේ. මටත් වෙනවාද කියලා දැක්ක ගමන් බය වුණා. නේද? එහෙනම් මේකෙන් මිදෙන්න විදිහක් තියනවා. මේ මිදෙන විදිහ තමයි බුද්ධත්වයේදී අවබෝධ කරගන්නේ. ඔව්. එතෙන්දී තමයි ওই ප්‍රඥාවෙන් ওই ටික දැක්. ඕකට තමයි කියන්නේ අර පෙර නොඇසු විරු ධර්මතාවයක් කියලා. දැන් වෙන අය හැදුවේ බාහිරයි. දැන් ලෙඩ වෙන එක නවත්තන්න ලෙඩට බෙහෙත් දෙන්න. නේද? ඒ උඩින් පිළියම් යොදන එක තමයි කලේ. දැන් බුදුහාමුදුරෝ කිව්වේ මැරෙන එක නවත්තන්න නම් වෙන දේවල් කරලා හරියන්නේ නැහැ. උපදීන එකම නවත්තන්න. ජරා ව්‍යාධි මරණ වලින් බේරෙන්න නම් ජාතිම නැති කරන්න ඕනේ. ජාති නැති කරන්න නම් භව නැති කරන්න. ඉන්න භවක් තිබුණොත් තමයි ඉපදීම. දැන් මිනිස්සෙක් ඉන්න භව තිබුණොත් මිනිසයාට ඉපදීමක් තියෙනවා. ඒකයි භවපච්චය ජාති. තියෙන භවක් හිතෙන්නේ ඇයි? අපේ තියෙන මේ දැඩිව ගන්න උපාදානය හින්දා. උපාදානය ඇති වෙන්නේ තණ්හාව හින්දා. තණ්හාව ඇති වෙන්නේ වේදනාව. වේදනාව ඉඳලා තියෙන්නේ මේ දෙපැත්තක් වෙන් කරගෙන ස්පර්ශේ. ආයතනින් ස්පර්ශ කරපු හින්දා. ආයතනින් ස්පර්ශ කළේ බාහිර අභ්‍යන්තර වෙන් කරගත්තු හින්දා. ඒ වෙන් කළේ නාම රූපය ඇත්ත දන්නේ නැති හින්දා. විඥාණයෙන් කරන මායාවට අහු නැහැ. තේරුම් ගත්තේ නැහැ. විඥාණයෙන් කරන මායාව. ඒතර විඥාණයට පෙන්ුම් කළේ මේ අවිද්‍යාවෙන් හදන සංකාර ටික තමයි මේ නාම රූපයක් විදිහට ආරමුණු වෙන්නේ. ඒක ඔය හින්දා තමයි ඔය කියන ටිකේ තියෙන මුළු පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදේ කියන්නේ ධර්මය. බුදුදහම. ඔන්න ඔය ටික දකිනවා කියන්නේ දැන් මොකද්ද මේ ඇති වෙන්නේ? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි. හරි දැක්ම. හරි දැක්ම ඇති වෙන කෙනාට දැන් ඊළඟට තියෙන පුරුද්දින්ද අපි රැවටෙනවා. ඒ වුණාට ඔතන තියෙන්නේ මෙහෙම දෙයක්. පුරුද්ද අපේ සම්මාදිට්ඨියෙන් ආපු පුරුද්දක් නෙමෙයි. අවිද්‍යාවෙන් ආපු. සංසාරගියේ අවිද්‍යාවෙන්. දැන් මෙතන විද්‍යාව පහළ වෙන්නේ. ඇත්ත ඇති හැටි දකින සම්මාදිට්ඨිය.
එතකොට සම්මාදිට්ඨියෙන් දකිනවා කියන්නේ ප්‍රඥාවෙන්ද?
ප්‍රඥාවෙන් දකින. දැන් සම්මාදිට්ඨියෙන් බලනවා කියන්නේ ප්‍රඥාව තමයි වැඩෙන්නේ. විඥාණයෙන් කරන මුලාව ටික ටික අඩු වෙනවා. ප්‍රඥාවෙන් පෙන්නන්න. සංසාර පුරුද්ද කියන එක මුලාවෙන් කියන දෙයක් කියලා දකින්නවා. එතට අපි ප්‍රඥාවෙන් පෙන්නන්න ඕන. ඔහොම පෙනුනට ඔය පුරුද්දින්ද පරණ පුරුද්දින්ද ඔහොම විශ්වාස කරන්නේ අවිද්‍යාවෙන් ආපු මුලාවෙන්. ඒ වුණාට ඇත්ත තත්ත්වෙ මෙහෙමයි. ඕක දැනින් සරේ පෙන්වන්න ඕන. ඔන්න ඔය පෙන්වීම තමයි ඇත්තටම විදර්ශනීය වෙන්නේ. ඕක පෙන්වන්න තමයි ඔය කොලේ තියෙන භාවනාව ඕන. හැබැයි ඔය අවබෝධය තියෙන කෙනාට විතරයි මේ භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඔය අවබෝධය නැතුව කළාට එහෙන් ප්‍රතිඵල එන්න විදිහක් නැහැ. ඒකයි මං කියුවේ සම්මාදිට්ඨිය හදාගෙන ඔය භාවනාව කරන්න. හැබැයි එතෙන්දි දැනගන්න ඕන මේ කියන ඒවයි තේරුම ඔය උඩින් පේන තේරුමට වඩා ගැඹුරු. එතකොට දැන් ශරීරය මේ ශරීරයේ පටවිය කියනකොට ඒක හේතුන්ගෙන් හටගත්තේ. හේතුන් මොනවද කියන එක දකින්නවා. හේතු කියන්නේ අපේම තියෙන අවිද්‍යාවයි මුලාවයි. ඒව හින්දා තමයි ශරීරය පැනෙන්නේ. වතුරට එබෙන බල්ලා බල්ලෙක් පෙනෙව්වා වගේ අපිත් මට අයිති ශරීරයක් පනෝගෙන ඉන්නේ. ඒකයි මම කිව්වේ ශරීරය ගැන හොයන්න කොහොමද දැනගත්තේ ශරීරයක් තියෙන. ඈ මේ ආයතන හින්දම අපි තියෙනවා කියලා හිතපු එකක් ශරීරය. ආයතන හින්දමයි ශරීරයක් තියෙනවා කියලා කියන්නේ. ආයතන අපිට කියන්නේ බොරුවන. ඔව් ඒ මුලාවෙන් හදපු ශරීරයක් කියලා දකින්න. ඒක හැබැයි ඔය නිකන් කියන වචන ගොඩ නෙමෙයි ඊට වඩා ගැඹුරින් දකින්න තියෙනවා. ඒ දකින්න ඕක ආයේ ආයේ නුවණින් බලන්න ඕන මේ ඇහැ වැඩ කරන හැටි කන වැඩ කරන හැටි. ඒක එකාං ওই වචන ගොඩක් කිය කියා හිටියට වැඩක් නැහැ. ඇහැ අනිත්‍යයි, අනිත්‍යයි ඇහැ හේතුන් නිසා හටගන්නේ. ඇහැ වෙනස්, වහ වෙනස් වෙනවා, ඒ හින්දා අනිත්‍යයි. ඉතින් මේ තියෙන ඇහැක් ගැනනේ අපි කතා කරන්නේ. නේද? වෙනස් වෙන්නේ තියෙන ඇහැක් ගැන. ඊයේ තිබුණා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා. ඒ ඇහැ වෙනස් වෙනවා කිව්වට මේ ධර්මයේ දකින්න බෑ. දැන් අපි දකින්න ඕන මේ මුලාව නිසා හදපු ඇහැ. අවිද්‍යාවෙන් ඇත්ත ඇති හැටි නොදන්න නිසා හටගත්තු ඇහැක් තියෙනවා. අවිද්‍යාවයි මුලාවයි නැති වෙනකොට ඒ ඇහැ නිරුද්ධ.
මගේ ඇහැ තමයි නිරුද්ධ වෙන්නේ. අනුගේ ඇහැ නිරුද්ධ. මේක විදිහට අපි දකින්නේ අනුගේ
ඇහැ. ඔව් අනුගේ කිව්වත් මගේ කිව්වත් වැඩි වෙනසක් නැහැ. දැන් බාහිරේ හින්දානේ
මම
ඇති වෙන්නේ. ඒතර අපි දකින්න ඕන එහෙම මේ ඇහැ කියන එකයි ඇහි සමුදයයි දකින්න ඕන. ඇහැයි ඇහැ හටගත්තේ ඇයි කියලා. ඒ සමුදය දකින්න කෙනාට ඇහැ නිරෝධෙත් පේනවා. මේ හේතු යෙදුන් නැත්නම් ඇහැ හටගන්නේ. මේ මුලාව මෝඩකම යෙදුන් නැත්නම් ඇහැ හටගන්නේ නැහැ ඇහි නිරෝධෙ. අවිද්‍යාවයි මුලාවයි තියෙන හින්දා තමයි ඇහැක් හටගෙන තියෙන්නේ. අවිද්‍යාවයි මුලාවයි නැත්නම් ඇහැක් හටගන්නේ නැහැ. ඇහැ නිරෝධේ. දැන් ඔය මෙනෙහි කරනවා කියන්නේ මේ මාර්ගය. අතීත පුරුද්දේ තමයි ඒව හටගන්නේ. ප්‍රඥාවෙන් බලනකොට හටගන්නේ නිරෝධේ. ඒක බලනවා කියන්නේ ෂය වෙනවා. ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ තණ්හාව ෂය වෙනවා. ඔව් ඉන්ද්‍රියක් විතරයි කිව්වත් එයා දකින බාහිරයක් තියෙනවා ඇහැක් තියෙනවා කියලා දැනගන්නේ පේන හින්දා විඥානේ හටගන්නවා හැබැයි අපේ තරම් අර දිගින් දිගට යන්නේ නැහැ තණ්හාව ගැටදලා ලෝකේ තියෙනවා ඉතින් හරි අර අර මුලාවෙන් ගන්න මුලාව තියෙනවා ඒ වුණා ලෝකේ පිළිගන්නවා ලෝකේ තියනවා කියලා බාර ගන්නවා බාර ගන්න ගතිය තියෙනවා ඒවට ඇලෙන ගැටෙන ගතිය අඩුයි තේරුමක් නැති හින්දා ඒ වුණාට දෙයක් තියනවා කියන විශ්වාසය දෙයක් පනවන එකෙත් වැරද්දක් තියෙන එක තමයි මේ පටිච්ච සමුප්පාදයෙන් පෙන්නන්නේ බාහිර ලෝකයක් තියනවා කියන එකේම අඩුවක් බාහිර ලෝකය මොකද්ද බාහිර ලෝකේ හටගන්නේ ඇයි කියන එක දකින්න ඕන ලෝකයයි ලෝක සමුදය එහෙම කෙනාට තමයි ලෝක නිරෝධය පේන්නේ රෝක පෙන්නන්න පෙන්නන්න නිරෝධ කරන මාර්ගේ වඩන්නේ එතකොට ඔය දැක්ම ගත්තට පස්සෙත් ඇහි අනිත්‍ය බව බලන්න තියෙනවා ඇහැ හේතුන්ගෙන් හටගත්තා කියලා බලන්න තියෙනවා ඒ දැන් දකින හේතුයි ඉස්සෙල්ලා හිතපු හේතුයි වෙනස්. සමුදය කියන එක තේරුම් ගන්න ඕන. එතකොට අපි නිකන් අර ආහාරයෙන් විතරක් හටගන්න හැක් නෙවෙයි එතකොට. කියන්නේ අපි කන බොන ආහාර විතරක් නෙවෙයි තවත් ආහාර තියෙනවා. මෝඩකමෙන් දෙන විඥාන ආහාර පස්ස ආහාර ඒවත් උදව් වෙනවා මේවා හදන්න. අපි කන බොන ඒවට කියන්නේ කබලින්ක ආහාර කියලා විතරනේ. කබලින්ක ආහාර විතරක් නෙමෙයි. විඥාන ආහාර පස්ස ආහාර මනෝ සංචේතන ආහාර. අන්න ඒ ආහාරත් දෙන එක නවත්තන්න වෙනවා.
එතකොට නාම කියන්නේ ඒ ආහාර නේද? කබලින්ක ආහාර නැතුව
නාම කියන්නේ. නාම රූප වල ඇත්ත නොදකින්නකම තර විඥාන ආහාරෙත් දෙනවා චේතනා මනෝ සංචේතනාත් දෙනවා පස්ස ආහාර ඒවා සේරම මේ මුලාවෙන් හදන ඒවා ඉතින් ඔය දැන් හුඟක් දේවල් කතා කළා ගැඹුරුයි ගැඹුරුයි කියන්නේ දකින්න බැරි නෙවෙයි ඔය හැමෝටම වුණා ඉතින් එකසරේටම අවබෝධ වෙන්නේ නැහැ. ඒ වුණාට මේ කියනකොට යන්තම් යන්තම් මෙහෙම දෙයක් කියලා
දැනෙනවා.
ඔව් ඔව්. ඔව් සමහර
ස්වාමීන්
විඥානේ ඈ විඥානේ අක්‍රිය. ඒ වචනවල ඉතින් තේරුමකුත් තියනවා. දැන් ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ විඥානේ අක්‍රිය කරනවා තමයි.
ඒ
කියන්නේ මේ දැන් මොන අවබෝධකින් මේක අහනවද කියන එක අනුව තමයි ඔය වෙනස්
වෙන්නේ. අත්මහත
ප්‍රඥාව වර්ධනය කරගන්නවා කියන්නේ විඥානය අක්‍රිය වෙනවා නේද? ඔව්. ඔව්. විඥාණයෙන් කරන මායාව අක්‍රිය
කරනවා.
හරි. හරි ඒක තේරුම් ගන්න ලොකු නුවණක්
ඕනේ.
ඔව්. ඔය තෙන් දැන් ඔය කියන දේම වෙනස් විදිහකටත් තේරුම් ගන්න පුළුවන්. ලෝකෙට අයිති දැක්මෙන් තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි ඔය දැන් ඔය භාවනාව කරනකොට වෙන්නේ. මේ දැක්ම නැතුව ඔය භාවනාව කර කර හිටියොත් හිතුවට මං නුවණ වැඩුණා කියලා වැඩෙන නුවණක් නැහැ. ඔව්, ඇයි කියන්නේ කියන අවබෝධය නැහැනේ. ඒක නිකන් අර හිත රවට්ටීමක් විතරයි. ඒ කී කියා ඉඳලා ඉතින් එතකොට තමයි මේ ශරීරේ හොඳට තියෙනවා ශරීරයක් නැහැ කියලා කියන්න හදනවා.
නැහැ
තේරෙන්නේ නැත්තේ ඒක තමයි. මේකේ මේ සම්මා දිට්ඨිය නැතිකමමයි ඒක තේරුම් ගන්න. ඔව්. දැන් අපි නිකන් අර අහලා තියෙන හින්දා කියනවා මම නැහැ. ඈ ශරීරයක් නැහැ. ඒ වුණාට වැඩ කරන්න ඉතින් ඒව ගොඩේ. ඔව් එහෙම බෑ මේක. ඒ දැන් ඒක මොකද්ද මෙතන තියෙන අඩුව කියලා දකින්න උත්සාහ කරන්න ඕන. දැන් මෙහෙම කියනවා ඒ වුණාට අපිට දැනෙන්නේ එහෙම නෙවෙයි. එහෙනම් මොකද්ද අඩුව?
දැනෙන්නේ හේතුව.
ඔව් නැදෙන්නේ හේතුව. ඕක තමයි හොයන්න තියෙන්නේ. ධර්මයේ මෙහෙම කියනවා ඒ වුණාට මෙහෙම නෙමෙයි අපි සාමාන්‍ය මට්ටමේ. ධර්මයේ මම නැහැ කියනවා ඒ වුණාට මම ඉන්නවා කියලාමයි හිතෙන්නේ. ඇයි? අනේ ඒක හොයන්න ඕන. ඒ හොයන එක තමයි විදර්ශනය කරනවා කියන්නේ. එතකොට අපි ඉන්න මට්ටමෙන් පටන් ගන්නවා. මම ඉන්නවා කියනවා නම් ඇයි මම ඉන්නවා කියලා හිතෙන්නේ? එතනින් හොයන්න ඕන. එතකොට මම නැහැ කියලා ලේබල් එක දාගත්තට ඒක අවබෝධ වෙන්නේ නැහැ. දුහාමුදුරෝ කියලා තියනවා නම් මම නැහැ කියලා එයි මට දැන් මම ඉන්නවා කියලා හිතෙන්න හේතු ටික හොයාගන්න. ඔය ටික හොයන එක තමයි මේ. ඒ හින්දා තමයි අය දැන් අපි හිතන එක ඉස්සෙල්ලා මොකද්ද කියලා පිරිසිඳ දකින්න කියනවා. ඊළඟට ඒක හටගන්න හේතුව හොයන්න. අපිට වෙලා තියෙන්නේ අපි දුක දන්නෙත් නැහැ, සමුදය දන්නෙත් නැහැ, නිරෝධ කරන්න තමයි හදන්නේ. ඒ තර පිරිසිඳ දකින්න ඕන එක දැකලා අවබෝධ කරලා නැහැ. ඒක දුක දකින්නෙත් නැතුව සමුදය දකින්නෙත් නැතුව නිරෝධ කරනවා කියන එකක් යෙදෙන්නේ නැහැ. කරන්න බෑ. එහෙනම් අපි උත්සාහ කරන්න ඕන මේ දැන් දුක කියන්නේ ලෝකේ. ලෝකේ මොකද්ද කියලා අවබෝධ කරගන්න. ලෝකේ හටගන්නේ ඇයි කියලා අවබෝධ කරගන්න. එතකොට ඉබේම නිරෝධ. ඒ සම්මා දිට්ඨිය කියන්නේ ඒකයි. ලෝකය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද? ඔන්න සම්මා දිට්ඨිය. නැත්නම් දුක මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද? ඔන්න සම්මා දිට්ඨිය. බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මාර්ගය විතරයි සම්මා දිට්ඨිය කියලා. චතුරාර්ය සත්‍යම යෙදෙන්න. අද වෙලා තියෙන්නේ අපි මාර්ගයේ විතරයි සම්මා දිට්ඨි. අනිත් ටික දන්නේ නැහැ, අවබෝධයක් නැහැ. අවබෝධය නැතුව මාර්ගේ වඩන්න බෑ.
සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාව.
ඔව්, දැන් සම්මා දිට්ඨිය තියෙනකොට ඒ අනුවනේ අපි හිතන්නේ. ඒක තමයි සංකප්ප. සම්මා දිට්ඨියට අනුවනේ එතකොට හිතන්නේ. එතකොට සම්මා සංකප්ප. දැන් සම්මා දිට්ඨිය නැති කෙනාට සම්මා සංකප්ප එන්නේ නැහැ. ඒ හරි දැක්ව තියෙනකොටනේ ඒ අනුව හිතන්නේ කතා කරන්නේ. ඒ හරි දැක්ම ඇති කරගන්නයි අපිට ධර්මය උදව් කරගන්න ඕනේ. හ්ම්. පැහැදිලි නේද දැන්? ඉතින් ඔහොම සෑහෙන වෙලාවක් කතා කරන්න වෙනවා මේ පොඩි දෙයක් කියා දෙන්න. මොකද අපේ තියෙන මේ දෘෂ්ටි වැඩි, මත වැඩි. ඒවා ඕවත් දැන් මේ මේ දැන් අපේ දිගට ආපු අයට නම් දැන් ටිකක් වැටහෙනවා. අද විතරක් ආවට ටිකක් තේරුම් ගන්න අමාරුයි. මොකද අර කලින් කියන ඒවා එක්ක සම්බන්ධ කර කරමයි මේ මේ කියන්නේ. ඈ ඒ හින්දා ඔය මේවා ආයේ ආයේ අහන්න. මං CD එහෙම දීලා ඇති. ඈ ඊළඟට පොත් දීලා ඇති. ඔය පොතේ තියෙනවා මේ වෙබ්සයිට් එකකුත්, ඒක ඉන්ටර්නෙට් තියන අයට එකෙන් තව තව ඒවා ගත්ත හැකි අපේ සාකච්ඡා.
ඈ
සිහින ගැන ඊයේනේ සාකච්ඡා කළේ. සිහින ගැන ඊයේ හිටියේ නැද්ද? ඊයේ තමයි අපි දිගට සිහින ගැන කතා කළේ. ඊයේ ප්‍රශ්නයක් ඇහුවා ලෝකයේ සිහිනයක් වෙන්නේ ඇයි කියලා. අන්න ඕකේ මන් දාන්නම් ඒක. ඒකත් අපි රෙකෝඩ් කරලා තියෙනවා. හොඳයි නේද ඊයේ? ඔව්. ඒවා ආය ආය අහන්න දැන් ඒවා ඉතින් CD වලට එනවා ඉතින් ඒ එතකන් ඔයගලන්ට මේ ඉන්ටර්නෙට් එකේ මේ පොතේ අග තියෙනවා වෙබ්සයිට් එක මෙතන. ආ ඉන්ටර්නෙට් තියෙන කෙනෙකුට අරන් දෙන්න කියන්න. ඒකේ තියෙන ඒවා. ඒකට CD එකකට කොපි කරගන්න පුළුවන්. ඒවා මොකද දැන් මේ කතා කරපු ඒවා තමයි ආයේ ආයේ අහන්න ඕන. ඕගොල්ලෝ එක කතා කරපුවා. එතකොට ඒ අවබෝධය වැඩි කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඉතින් හැමෝටම සතුටු වෙන්න පුළුවන් දැන්. පෙර නොඇසූ විරු අවබෝධයක් ආවා. අහන්න හම්බ වුණා. නේද? ඒකට දැන් කරන්න තියෙන්නේ කලින් කරන භාවනාවම තමයි. ඈ? මේ අවබෝධය ඇති කරගන්න ඕනේ. බලන්න තියෙන්නේ අනිත්‍යම තමයි. හැබැයි ඔය කලින් බලපු ඇහි අනිත්‍ය නෙමෙයි බලන්න තියෙන්නේ. ඇහැ කියන්නේ මොකද්ද දැනගෙන, ඇහැ උපදින්නේ ඇයි කියලා දැනගෙන බලන අනිත්‍ය. ඒක දන්නේ නැතුව ඇහි අනිත්‍ය බැලුවට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. හොඳයි. මේ කාලය තුල අපි කුසල් සම්භාරයක් රැස් කළා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒවා මහා නිසංස කුසල් විපාක දෙනවා. යම් කිසි දවසක නිවන් අවබෝධයක් වෙනකම්ම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන බලවත් කුසල්. ඒකයි මහා නිසංස කුසල් කියන්නේ. මේ ප්‍රතිපත්ති පූජාව ඒ වගේ දෙයක්. එහෙම කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් ගොඩාක් රැස් කරගත්තා. ඒ පින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ඇහිපිය ගහන මොහොතක් මෙන්න මේවා මෙනෙහි කළොත්. අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට බුදුහාමුදුරුවොත් එක්ක ඉන්න කොට දෙන දාන 100කටත් වඩා වැඩි ඇහිපිය ගහන මොහොතක් මේක මෙනෙහි කළොත්. පේනවද කොච්චර අනුසස්ද කියලා? හරි. ඉතින් ඒ පින් සම්භාරයක් මහා බලවත් පින් ගොඩාක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒකට අපිට පුළුවන් මේ පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙත්වා. දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු ආසනාව වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් මොනෑම් හේතුවක් හින්දා හරි නරකක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අපව ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං කරන්ති. යම් කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් හේතු ආසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් ඉමිනා පුණ්‍ය කම්මේන අපිට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බානපත්තිය මේ නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මා මේ බාල සමාගම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන්ම ඇසුරු කරන්න ලැබෙන්න මේ පින් හේතු වාසනා වෙන්න. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. දැන් ඔයගලන්ට සංඛාර ගැන අවබෝධයක් ඇති. මේ ලෝකෙම සංඛාර ගොඩක්. අවිද්‍යාවෙන් හදන සංඛාර ගොඩක්. එතකොට ඒවයි පොදු ලක්ෂණේ මොකද්ද ලෝකෙට අයිති දේවල් වල? අනිත්‍ය. සබ්බේ සංඛාරා අනිච්ඡාති. ඒ වගේම ඒවා අපේ දුකටපත් කරන. සබ්බේ සංඛාරා දුක්ඛාති. එතකොට මේ හිතට අරමුණු වෙන ධර්මතානි ඔය සේරම ඒවයි මේ අභ්‍යන්තර බාහිර කියලා බෙදන්න දෙයක් නැහැ. බෙදුවේ නැත්නම් ආත්ම ස්වභාවය එන්නේ මම ඉන්නවා කියලා. එතකොට සබ්බේ සංඛාර සබ්බේ ධම්මා අනත්තාති කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. ඕව ටික ඇත්ත ඇතියට තේරුම් යන්න. යදා පඤ්ඤාය පස්සති. කියන්නේ අවිද්‍යාව තොරව ඕවා දකින්න පුළුවන් වෙන. යදා පඤ්ඤාය පස්සති. ඇත්ත ඇතියට ප්‍රඥාවෙන් දකින්න පුළුවන් වෙන. යදා පඤ්ඤාය පස්සති. එතකොට අන්න දුක කලින් රැවටීම හින්දා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනවා. අතනි බින්දති දුක්ඛේ. ඕක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ. සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.